තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තිරුවන් හැමදිනාටම ඉතින් අද දවසෙත් අපි අධිචිත්ත සික්ඛා වැඩසටහන් වලාවේ ඉරිදිවිද අභිඥාව සම්බන්ධයෙන් තියෙන ඊළඟ මාතෘකාවට ප්‍රවේශ වෙනවා. මේ වෙනකොට අපි කතා කරා ඉරිදිවිද අභිඥාවේ කොටස් කිහිපයක්. ඒකෝපි හුත්වා බහුදා හෝති, බහුදාපි හිත්වා ඒකෝ හෝති, ආවිභාවං කරෝති, තිරෝ භාවං කරෝති, තිරෝ කුට්ටං, තිරෝ පබ්බතං, තිරෝපාකාරං, අසජ්ජමානෝ ගච්ඡති, සෙය්‍යතාපි ආකාසේ, පටවියා උම්මුජ්ජ නිම්මුජ්ජං කරෝති, සෙය්‍යතාපි උදකේ, උදකේපි අභිජ්ජමානේ ගච්ඡති, සෙය්‍යතාපි පටවියා කියන තැන ටික. ඒ කියන්නේ එක්කෙනෙක් වෙලා බොහෝ අය වෙන එක, බොහෝ අය වෙලා අපහු එක්කෙනෙක් වෙන එක, වෙහිච්ච දෙයක් දුර තියෙන දෙයක් පේනට සැරස්වීම, වෙහිච්ච දෙයක් නැත්නම් පේන දෙයක් ළඟ තියෙන දෙයක් නොපෙනෙනට සැරස්වීම, තාප්පයකින් බිත්තියකින් එහා පැත්තේට යෑම, තාප්පය හරහා පර්වතය හරහා පොළවෙහි කිමිදීම, උඩට එම වතුරෙත් බිඳින්න නැතුව ගමන් කිරීම, වැටෙන්න නැතුව, දිගිලෙන්න නැතුව. ඊට පස්සේ කතින ආකාශේවි පල්ලංකේන කමති, සෙය්‍යතහපි පක්කේ සකුණෝ. ඒව මේ ඊට පස්සේ නා ඉමේපි චන්දිම සූරියේ මහිද්දිකේ මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති කියලා පාඨය. ඒතකොට මේ කියන කොටස් දෙක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට
ආකාශේන ආකාශේපි පල්ලංකේන කමති, කමති කියන්නේ යනවා කියන එක. කමති සෙය්‍යතාපි පක්ඛී සකුණෝ, සෙය්‍යතාපි පක්ඛී සකුණෝ. පක්ඛී කියන්නේ පක්ෂ තියනවා කියන එක, කියන්නේ පියාපත් තියනවා කියන එක. සකුණෝ කියන්නේ කුරුල්ලා. පියාපත්ති කුරුල්ලෙක් ආකාශයේ යන්නාසෙහි පල්ලංකේන කමති, තමන් පරියංකේක වාඩි වෙලා ඒ අහසින් යනවා. පල්ලංකේ කියන්නේ උදාහරණයකට තමන් නිකන් දළු වශයෙන් මේවා කරොත් මේ වගේ පල්ලංකයක් නම් මේකේ උන්වහන්සේ අහසින් ගමන් කරනවා. එතකොට මේකේ යනවා නිකන් ඉඳගෙන, අපි ඉඳගෙන යනවා. එහෙම නැත්නම් පොලොවක් නිර්මාණය කරලා අහසේ ඇවිදින්නටත් පුළුවන්. කොහොම හරි හිටගෙන උනත් යනට, එහෙම කැමති පරිදි යන්නට පුළුවන්. දීලා තියෙන්නේ පල්ලංකේන කමති කියලා තමයි දේශනා පාළිය අපිට හම්බ වෙන්නේ. එතකොට මෙතනදී කරන්නේ විශේෂයෙන්ම වායෝ ධාතුවට වායෝ කසිනේට සම්බන්ධිලා ඒකෙන් කය සැහැල්ලු කරගෙන උඩින් ගිහිල්ලා, එහෙම නැත්තම් පොළවේ අහසේ පොළවක් නිර්මාණය කරනවා. අර වතුරේ පොළවක් නිර්මාණය කරනවා වගේ අහසේ පොළවක් නිර්මාණය කරලා ඒ පොළවේ ඇවිදගෙන යන්නත් පුළුවන්. තටු ඇති පක්ෂයකු ආකාශයේ ගමන් කරන්නාක් මෙන් ආකාශයේ යාම ඉරියව් පැවැත්වීමෙන් අදහස් වේ. යෑම විතරක් නෙවෙයි ඉරියව් පවත්වන්නත් පුළුවන්. පල්ලංකේන කමති යන්නේ අදහස් වන්නේ ඌරු බද්ධ පල්ලංකයක්, එනම් පළඟක් බැඳගෙන. ඒ කියන්නේ පරියංකේ කියලා කියන්නේ අපි භාවනා කරන්න ඉගෙන ඉඳගන්න ඒ පළඟක් බැඳගෙන බැඳ හිඳින ආසනයක් නිර්මාණය කොට එයින් යාමයි. ඒතර ආසනයක් හදලා ඒකෙන් ඔන්න අහසින් යනවා තමයි. අර අපි දැකින්නේ අර ඇරඩින්ගේ පුදුම් පහනේ අර කාපට් එක යනවනේ. ඒ වගේ මෙයා අහසේ එකක් නිර්මාණය කරගෙන, ඒ කියන්නේ මේ පල්ලංකයක් නිර්මාණය කරලා ඒකෙන් ගමන් කරනවා. පල්ලංකයක් නම් පළඟක් බැඳ හිඳින ආසනයක් නිර්මාණය කොට එයින් ගමන් කිරීම. හිඳිමින් යාමට කැමතිනම් පටවි කසිනේට සමවැද පල්ලංකයක් ප්‍රමාණයේ ප්‍රදේශයේ පිරිසිඳ පරිකර්ම කොට කියන ලද පරිදි අදිෂ්ඨාන කළ යුතුය. එතකොට ඉස්සලාම ඒ කියන්නේ තමන් මෙහෙම මේකක් අදිෂ්ඨාන කරගන්නවා. ඒ පල්ලංකය අදිෂ්ඨාන කරගෙන ඒක නිර්මාණය කරගන්නවා තමන් ඉස්සලා. අර ඇලඩින් ඇත්තටම අර මොකද්ද පැදුර යනා වගේ මේකේ තමන් මේක නිර්මාණය කරනවා. පල්ලංකය පරියන් පල් මේ ඉඳ ගන්න තැන. ඊට පස්සේ ඉඳින් හිඳමින් යාමට කැමති නම් පටවි කසිනේට සමවැද පල්ලංකයක් ප්‍රමාණෙහි ප්‍රදේශයක් පිරිසිඳ පරිකර්ම කොට කියලාද පරිදි අදිෂ්ඨාන කළ යුතුය. ඉනි සතපී යාමට කැමති නම් ඇඳක් ප්‍රමාණයේ ප්‍රදේශයක් පිරිසිඳ පරිකර්ම කොට කියන ලද පරිදි අදිෂ්ඨාන කරලා ඇඳක් නිර්මාණය වෙනවා. ඒ පොළවක් නිර්මාණය වෙනවා. ඉතින් පයින් යන්නට කැමති නම් මාර්ගයක් ප්‍රමාණයෙහි ප්‍රදේශයක් පිරිසිඳ පරිකර්ම කොට අදිෂ්ඨාන කළ යුතුය. අදිෂ්ඨාන සිත සමගම පිරිසිඳ ලද ප්‍රදේශයේ පෘථිවියක් වේ. දැන් උදාහරණයකට මෙතන නම් ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට දැන් මේ අහවල් කඳු මුදුනට යන්නට ඕනේ මෙතනට උදාහරණ. ඒතර උන්වහන්සේට අවශ්‍ය නම් පාරක් නිර්මාණය කරලා ඒතර එහෙම පාරක් හැදෙනවා උන්වහන්සේට මේකේ. ඊට පස්සේ ඒක දිගේ උන්වහන්සේ ගමන් කරනවා. ඒක තමයි වෙන්නේ. උන්වහන්සේ ඇවිදගෙන යනවා. එතකොට ඕන්නම් තමන් ඉන්න එකම මෙහෙම දැන් උන්වහන්සේ ඉන්නවා නම් එතන උන්වහන්සේ සිටගෙන ඉන්න ප්‍රමාණයට පොළවක් නිර්මාණය කළා. ඒ පොළවෙත් මෙහෙම කළා අහසින් යනවා වගේ මෙහෙම යන්නත් පුළුවන්. ඕනනම් පොළවක් පාරක් නිර්මාණය කරලා මේක දිගේ ඇවිදගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් ඉන්න පරියන්කයක් නිර්මාණය කරලා ආසනයක් වගේ එකක් ඒකෙන් ගමන් කරන්න පුළුවන්. සතපින ඉරියව්වෙන් ඉඳලා ඇඳක් වගේ හදාගෙන එහෙම යන්න පුළුවන්. හරි. එතකොට ඉස්සලම කරන්න පටවි කසිනේට සමවැදිලා ඒ අදාළ ප්‍රදේශ ඉඳ ගන්න ප්‍රදේශයේ හෝ සක්මන් කරන ප්‍රදේශයේ හෝ හිට ගන්න ප්‍රදේශය තමන් හදා ගන්නවා පටවි කසිනේ පොලවක් කරගන්න. අනතුරුවෙන් පෘථිවි ප්‍රදේශයේ ඉරිදිමාත කැමැටි ඉරියව්ව පවත්වන්න පුළුවන්. ඒකේ ඇවිදිනවා නම් ඇවිදින්න පුළුවන්. හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නට පුළුවන්. ඒ කැමැතිකක් කරන්න පුළුවන්. පටිසම්භිදා මාර්ගයේ මෙමෙ ඉරිදී දක්වා ඇත්තේ පහත පරිදි. ආකාශේපි පල්ලං කියන කමති සෙය්‍ය තහපි පක්කී සකුණෝ පකතියා පටවි කසින සමාපatti ලාභී හෝතියා. පෘථිවි කසිනේට තමයි සමවදින්නේ පංච මධ්‍යහනේ නැත්නම් පාදක ධානයේ ලෙස. ආකාසං ලාභී හෝති ආකාසං ආවජ්ජති. ඒ කියන්නේ ආකාශ ප්‍රදේශය තමන් යන්නට ඕන ප්‍රදේශය ආවර්ජනා කරනවා. මොන ප්‍රදේශයේද ආකාශය ආවර්ජනා කරනවා. ආවජ්ජිත්වා ඥානේන අදිත්තානි පටවි හෝතුති. ඉසල කරේ වතුර අදිෂ්ඨාන කළානේ පෘථිවියක් වෙන්න කියලා. දැන් අහස අදිෂ්ඨාන කරනවා පෘථිවියක් වෙන්නට කියලා. පටවි හෝතුති කියලා පෘථිවියක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සෝ ආකාසේ අන්තලික්කේ චංකමතිපි තිට්ඨතපි නිසීදතිපි සෙය්‍යම්පි කප්පේති. ආ. එතකොට සෙය්‍ය කියන්නේ ඉදාන. එතකොට දැන් මෙතන නිර්මාණය කරලා එක්කෙනා අපි හිතමුකෝ දැන් ආසෙහි තමන්ට අවශ්‍ය නම් මේ අහසෙහි පොළවක් නිර්මාණය පුටුවක් ආසනයක් වගේ තන නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් හිට ගන්න තැනක් තමන් නිර්මාණය කරගන්න. සැතපෙන තැනක් නිර්මාණය කරගන්න. හරිනේ. එහෙම නැත්නම් තමන්ට යන්න අවශ්‍ය නම් පාරක් නිර්මාණය කරගන්න. හරිනේ. මේ අවශ්‍ය ඕන එකක් තමන් පෘථිවි පටවි කසිනේ ඒ අදාළ ප්‍රදේශයේ පෘථිවියක් බවට පත් කරගන්න. ඊට පස්සේ කැමැති ඉරියව්වක් පවත්වන්නට පුළුවන්. ඇවිදිනව නම් ඇවිදින්න පුළුවන්, ඉඳගෙන ඉන්නව ඉඳගෙන ඉන්න පුළුවන්, සැතපෙනව නම් සැතපෙනට පුළුවන්. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඉරිදිමතා ගමන් කරන්නේ පෘථිවියට ආසන්න අහසෙයි පමණක් නොවේ, පක්ෂීන්ට අගෝචර ස්ථානෝ අන්තලික්ක නම ඉතා දුරහසෙයිද ගමන් කරන්නේ. එහෙම ඉක්ුත් තිනවා. දැන් ඔතන කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතාම දුරහස යනකොට කොහොමද ඔක්සිජන් එන්නේ කියලා, නැත්නම් තමන් හුස්ම ගන්නෙ කොහොමද කියන එක. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඇල්ටිටියුඩ් එක වැඩි වෙන්න උඩට යන්න අපිට ආටිෆිෂල් ඔක්සිජන් අවශ්‍ය වෙනවා, හුස්ම ගන්න බැරි වෙනවා, රුධිර පීඩනය වෙනස්කම් වෙලා සාමාන්‍ය මිනිස්සු සමහරු මැරෙන අවස්ථා එනවා. ඉතින් මේකේ අර ඉරිදී අනුභවයෙන් හානියක් වෙන්නේ නැහැ කියලා තමයි ගන්නට වෙන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් අපේ ධර්මයේ තියෙනවා ඉරිදිවන්තේ කහසින් යනකොට, දැන් ඔහම අහසින් ගමන් කරනවා නම් ඒ ගමන් කරනකොට සමහරලාවට ලස්සන ස්ත්‍රී පුරුෂ රූප දැකලා දිව්‍ය රූප දැකලා එහෙම මේ ඉරිදීෙන් ධ්‍යානෙන් පිරිහෙන්නට පුළුවන් අහසෙදී, අහස උඩදී. එහෙම පිරිුණා කියලා යාට අනතුරක් යාකපාරට ගලක් වැටෙනවා වගේ එහෙම ඩොග් ගල වැටෙන්නේ අහසෙන්. යාර පුලුන් කැල්ල, අපි දැන් පුලුන් කැල්ලක් අතහැරියොත් එහෙම අහසෙදී ඒ මේකත් එක්ක හිමීන් මෙහෙම වැටෙන්නේ. ඒ වගේ හිමීන් මේකේනා ළඟ තැනකට පාත් වෙනවා. එතන පාත් වෙනකොට සාමාන්‍යයෙන් කියන්නේ ජලයක් තිබුණොත්, දැන් ඉත මුහුද මැද හෝ ගඟක් මැද, ලොකු ගඟක් මැද වෙන්නට පුළුවන්. එතන දීර්ඝදී පිරිහුණොත් එහෙම නනා ඉන්න අය දැකලා හරි මොනවා හරි හේතුවක් උඩ කෙලිම ගඟටත් නෙමෙයි පාත් වෙන්නේ, ළඟම තියෙන ගොඩබිමට පාත් වෙනවා. ළඟම තියෙන ගොඩබිම. ඊට පස්සේ තමන් ඊළඟට දැනගන්න ඕනේ තමන්ගේ ඒ කටයුතු කරගන්න. ඉතින් ඒ වගේ ඉර්ධී ආනුභාවයේ චතුර්ථ ධ්‍යානයේ ආනුභාවයෙන් හානියක් වෙන්නේ නැහැ කියලා කියනවා යෝගියාට. එතකොට ඒ නිසා ධ්‍යාන පිරිහුණත් අහසින් යනකොට ඒ කෙනා පුළුන් කැලලක් වගේ තමයි පොළොවට පතිතවන්නේ. එක පාට මේ ගහකින් ගෙඩියක් වැටලා පොළොවට වැටලා මේ වෙනවා වගේ එහෙම වැටෙන්නේ. එහෙම වුණොත් එහෙම අතිශය අන්තරා කර වෙනවා ආහසෙන් ගමන් කිරීම. මොකද ඕන වෙලාවක පෘථග්ජනයෙක්ගෙන් ඉරුදී පිරිහෙන්නට පුළුවන් කෙලෙස් ඇති වෙලා. විශේෂයෙන් ලස්සන රූප එහෙම දැකලා ඉරුදී පිරිහෙන්නට පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක ජීවිතාන්තරාය කරනවා. මොකද ඉතා ඉහළ අහස ගමන් කරනකොට මොන හරි වුණොත් එහෙම වැටිලා අනිවාර්යෙන් අපවත් වෙන මැරෙන නිසා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ බැලුවම ඉතාම දුර අහසේ ගමන් කරනකොටත් ඉරුදීෙන්නයි යන්නේ. ඔබේ ප්‍රශ්නේ නෝ පොළොව අස්සෙන් යනකොටත්, අතන අපි කතා නොකරට පොළොව අස්සෙන් යනකොටත් හුස්ම ගන්නට වාතාශ්‍රය සහායක තියෙන රස්නේ උෂ්ණයේ පොළොව අස්ස යනවා කියන්නේ ලේසි නැහැ පොළොවක් යට ඉන්නවා කියන්නේ. ඒතර මේ ඔක්කොම ගේම ලොකු බාධක වෙනවා. නමුත් අර ඉරුදිහේ ධානයේ ආනුභාවය නිසා වෙන්නට ඕනේ ඒවල හානියක් වෙන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඒ නිසා ඉහළ මහස ගමන් කරනකොටත් ඔක්සිජන් හුස්ම ගැනීමේ ප්‍රශ්න අරව මේවා එනේවත් පීඩනයේ ප්‍රශ්න, ඊට පස්සේ රුධිරයේ ශාරීරික ප්‍රශ්න ඒවා ඉන්නේ නැහැ කියලා සලකන්න වෙන්නේ ධර්මයේ කෝණයෙන්. අර උපමාවත් එක්ක ආසින් යනකොට ඉරදී පිරහුනොත්, ධානයේ පිරහුනොත් එකපාරට ගිරියක් ගහේ වැටෙනවා වගේ වැටෙන්නේ නැහැ. ඒකේන පුළුන් කෑල්ලක් පොළොවට පතිතෙනවා වගේ හිමීන් තමයි පතිතවන්නේ. කොච්චර ඒක ආරක්ෂිතද කියනවනම් බැරි වෙලා හරි මුහුදෙදි හෝ ගඟක් මැදදී ඒ ඉරදී නැති වුනොත් එයා යන්නේ ගිහිල්ලා පතිතවන්නේ කෙලින්ම ළඟම තියෙන ගොඩබිමට. ළඟම තියෙන ගොඩබිමට ගිහිල්ලා තමයි එයා නතර වෙන්නේ. හරි. ඊට පස්සේ උදුර අහසෙත් ගමන් කරයි කියලා කියනවා. ආකාශයේ ගමන් කිරීමට කැමති යෝගියා දිබ්බ චක්කු ලාභියෙක් වීමට සුදුසුය. යමන ගමන් මාර්ගයේ ඍතු සමුත්ථාන පර්වත වෘක්ෂාදිය වේ. ඒක යන ගමන් මාර්ගයේ අපි පාරක් හදන් යනකොට මේකේ එක එක පර්වත රුක්ෂ ඒවා තියෙන්නට පුළුවන්. නාග සුපර්ණාදී හු රිදිමතාට අකමැති වන්නා හු පර්වත රුක්ෂ ආදියද මවති. ඒවා දැකීම සඳහා දිවස තිබීම වැදගත්. ඒ නිසා දැන් අපි තුමු මෙතන ඉඳලා හදනවා. දැන් ඉරුදිමතා මෙහෙම ඉඳලා එයා ඊළඟ ඉන්දියාවේ හරි කොහේ ඇමරිකාව හරි දුර රටක දැන් මුහුදෙන් එහා එතනට යන්න මෙයා පාර හදාගන්න හැදුවා කියන්නේ පාර. දැන් පාරක් යා නිර්මාණය කරගන්නවා. එතන මේක ආස්සේ තියෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් තියෙන්න පුළුවන්, ගහක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ආ එතකොට මේ කලින් මෙයා දැනෙන්නට ඕනේ. දැන් මේ ඇහැට පේන දුර ප්‍රමාණය විතරයි. දැන් අපි දුර රටකට යන්න හැදුවා කියලා. එතකොට ඒ ආස්සේ යාහ නිර්මාණය කරන පාරේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නට ඕනේ. දිවස. ඒ වගේම තවත් සමහරලාට මේ වගේ පාරවලදී ඔය රිදිමතුන්ට එන ප්‍රශ්නයක් තමයි ඔය අදෘශ්‍යමාන සත්වයෝ එහෙම සමහරට බාධා කරන්නට පුළුවන්. ඒතර ඒ නිසා ඔවුන්ගෙන් තියෙන බාධා දැනගන්න දිවස දුර තියෙන දේ දකින්නටත් සියුම් දේවල් දකින්නටත් දිවස තියෙන්නට ඕනේ. ඒතර දිවසෙන් යා තේරුම් ගන්නවා තියෙන බාධක ආදී මොනවද කියලා. එතකොට ආකාශයේ ගමන් කිරීමෙන් යැවති යෝග්‍යා දිබ්බ චක්කු ලාභියෙක් වීම නැලත් යන්නට පුළුවන්. ඉතින් කරදර වෙන්න පුළුවන් ඒකයි. දිබ්බ චක්කු ලාභියෙක් වීම සුදුසුය. යන ගමන් මාර්ගෙහි ඍතු සමුට්ටාන පර්වත වෘක්ෂාදී වේ. නාග සුපර්ණාදී හුරිදිමතාට අකමැති වන්නා හු පර්වත වෘක්ෂාදී මවති. ඒවා දැකීම සඳහා දිවස තිබීම වැදගත් වෙනවා. එසේ පවතින බාධක දැක කවරක් කළ යුතුද? මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. පාදක ධ්‍යාන සමයේදී ඉන් නැගී සිට ආකාශයේ වේවා කියා පරිකර්ම කොට අදිෂ්ඨාන කළ යුතුයි. දැන් උදාහරණයකට මේ වගේ එකක් තියෙනකොට අපි හිතමුකෝ මොනවා හරි ගහක් තිබුණා කියලා මෙතන ඇවිල්ලා. හරි. මෙතන ගහක් තිබුණොත් උදාහරණයකට දැන් මෙතන ඉඳලා එයා යනකොට හෝ කලින්ම මෙහි ඉඳලම අදිෂ්ඨාන කරන්නට ඕනේ ආකාශෝ හෝතු කියලා. ඒක ඒ මේක ගැන නැත්තම් ඒ පාරේ තියල්ලම ආකාශෝ හෝතු කියලා අදිෂ්ඨාන කරත් කමක් නැහැ. එතකොට මේ ටික මේ ප්‍රදේශයේ ඉරිදිමතාට අවකාශයක් බවට පත් වෙනවා. ඒතර යාට මේක හරහා යන්නට පුළුවන් වෙනවා. හරිනේ. ඒතර ඒක ආකාශ සමවැදල කරන්න. ඒ වෙලාවේ දැක්කනම් ඒ වෙලාවේ කරන්නට, කලින් දැක්කනම් කලින් අදිෂ්ඨාන කරන්නට. හැබැයි මේක පැහැදිලි. මොකද ඒක හරහා යන්න එපේ. යනවනම් ඒක ආකාශයක් විදිහට අදිෂ්ඨාන කරන්න. බැරි වෙලා හරි අනිත් ඉරිදිමතාගේ එක අපේ අපිට වඩා ප්‍රබල නම් එනම් වටෙන් තමයි යන්නට වෙන්නේ. වර්ගෙන් යන්නට. පාර හදාගෙන යන්නට. ත්‍රිපිටක චූලාභයේ තෙරුන් වහන්සේ මීට වෙනස් අදහසක් දරුවා කියන අතීතයේ ඇවත්නි සමාපත්තියට සමවැදීම කවර අර්ථයක් පිණිසද? ඍද්ධි ප්‍රාතිහාරයේ පාන යෝගියාගේ සිත සමාහිත ඇවී ඇත්තේ නොවේද? ආ එතකොට දැන් එයාත් උනාස තර්කයක් කරනවා. මේ යෝගියා ඍද්ධි ප්‍රාතිහාරයේ පානකොට පාදක අධ්‍යයන සමවැදීලා නේ ඔක්කොම කරන්නේ. ඉතින් අනිවාර්යෙන් උන්වහන්සේගේ හිත ඒ වෙලාවේ සමාහිතයි, සමාධිමත්. ඉතින් ඒ නිසා අමුතුවෙන් ආ චතුර්ථ ධානයේට ආකාශ දෙහඬ සමවදින්න ඕනේ නැහැ. ඒ කෙලිම අදිෂ්ඨාන කරා නම් ඉවරයි. මේක ආකාශෝ හෝතු කියලා. ඒතර අවකාශයක් වඩපත් වෙනවා මේ තියෙන බාධක කියන එකට උන්වහන්සේගේ අදහස. අවත්නි සමාපත්තිට සමවැදීම කවර අර්ථයක් පිණිසද ඉර්ධි ප්‍රාතිහාරය පාන යෝගියාගේ සිත සමාහිත වී ඇත්තේ නොවේද? එම නිසා ඔහු විසින් යම් යම් තැනක් අවකාශයේ වේවායි අධිෂ්ඨාන කරයිද එම ස්ථාන අවකාශයේ වේ කියලා කිව්වා. මොකද ඒ වෙලාවේ චිත්ත ප්‍රවාහය ගොඩාක් සමාහිත නිසා. උන්වහන්සේ අදහස් කරන පරිදි රිදිමතකු ඉර්ධි ප්‍රාතිහාරයේ පෑම් වශයෙන් පවතින සිත අතිශයම සමාධිමත්. මේක හරි. අනෙක් අවස්ථාවල මෙන් සිත අසමාහිත නොවේ. එබැවින් නැවත පාදකද්යන්ට නොසමවැදීම අසවල්දී අවකාශයේ වේවා කියා අදිෂ්ඨාන කිරීම මාත්‍රයෙන් පර්වාතාදී අවකාශ කළ හැකි බව උන්වහන්සේ අදහස් කළහ. ඒක තමයි උන්වහන්සේගේ අදහස. නමුත් මෙය තෙරුන් වහන්සේගේ මතිමාත්‍රයක් පමණක් බව තේරවාදයේ තුල අදහස් කරයි. එබැවින් බිත්ති හරහා පර්වත හරහා යන අවස්ථාවලදී මෙන් ආකාශ කසිනේට සමවැදී පරිකර්ම කොට අදිෂ්ඨාන කළ යුතු බව දත යුතුය. ඒක තමයි සාමාන්‍යයෙන් කරන ක්‍රමය. තවද ආකාශයෙන් පොළොවට බහින යෝගියා විසින්ද දිවස්ලාභියෙක් වීම සුදුසුය. ඒතර ඒකෙන් බහින කොටත් දිවස්ලාභියෙක් වෙන්නට සුදුසුයි. ඉතින් ඔහු මිනිසුන් ගැවසෙන නාන තොටවල් ග්‍රාම ద్వාර යනාදී නොගැලපෙන ස්ථානයන්හි පෘථුවියට බසීනම් මහ ජනතාවට මේ රිද්දිමත් ශ්‍රමණේකයයි ප්‍රකට වෙයි. එබැවින් දිවස්ලාභියා දිවසින් බලා නුසුදුසු තැන් මගහැර සුදුසු අවකාශයෙන් භූමියට බයි. මොකද ඒක දැනගත හරි කරදරයි. ඊට පස්සේ මිනිසුන්ගෙන් ලොකු කරදර වෙනවා. ලාභ සත්කාරයෙන් පටන් ගන්නවා. පස්සෙන් එන්න බලනවා. මිනිසු ඍද්ධි ප්‍රාතිහාරය පාන්න කියලා ඉල්ලනවා. ඉතින් වගේ ලොකු කරදර ගොඩකට මැදි වෙනවා. ඒ නිසා ඍද්ධිවස්ලාභිය හැමතිස්සෙම ඒක අවොයිඩ් කරනවා. ඒ නිසා ගොඩ බයින කොට දුර ඉඳලා එයා බලන්නට ඕනේ මේ සුදුසු තැන මොකද්ද කියලා. ආකාශයේ දුර ඉඳලා යනකොට සුදුසු තැන බලලා උකුස බලනවා වගේ මේක දිවසින් සුදුසු තැන බලලා ඒ අදාළ තැනකට ගොඩ බාන්නට ඕනේ. ඒ නිසා යනකොට කලින් මේක දැනගෙන තිබීමත් අතරමැග බාධක දැනගෙන තිබීමත් ගොඩ බාන කොටත් මේ දිවස කියන එක උපකාරයි. ඒ නිසා මේ අහසින් යන ගමන කියන එක විශේෂ සින්දියක් මේක. මේකට දිවස පාවිච්චි කරන්න කියලා තමයි සාමාන්‍යයෙන් මේ කියලා තියෙන්නේ. ඒතර මේකදී අපිට ඉස්සරහට හම් වෙනවා මේක යනකොට මේ ආකාශ කසිනේට වායෝ කසිනේට සමවදින එකක් ගැන. වායෝ කසිනේට සමවැදිලා මේ කය සැහැල්ලු කරගන්න එක ඊට පස්සේකින් තල්ලු කරගන්න එක. ඒසත් ඒ වගේම හම් වෙනවා මේ අහවල් තැනට යාවා කියලා අදිෂ්ඨාන කරාම ඕන කසිනේකේ යන්න පුළුවන්. ඒක අපිට 10 වෙනි ඊළඟ පාඩමේදී අපිට හම් වෙනවා. දැනට මතක තියාගන්න. දැන් උදාහරණයකට දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කියන්නකෝ. ඉඳගෙන ඉන්නවා නම් මේක පොළොව නිර්මාණය කරලා ඉඳගෙන ඉන්න. දැන් අහසින් යන්නට නම් දැන් මේක අවකාශයේ අපිට එයාට ඒක නිර්මාණය කරලා කැමති තැනක ඉන්නට පුළුවන්. දැන් එයාට පුළුවන් ඒක ඉරියව් පවත්වන්න. අහසේ ඉඳගෙන ඉන්නට පුළුවන්. මේක ඉඳගෙන ඉන්නට පුළුවන්. උඩ සැතපිලා ඉන්නට පුළුවන්. ඒතර මේ අවකාශයේහි මේ කතා කරන්නේ දැන් මේකක් නිර්මාණය කරලා මෙතන ඉන්නට පුළුවන්. අතන ඊට පස්සේ ඕනනම් මේකෙන් ගමන් කරන්නටත් පුළුවන්. මේකෙන් ගමන් කරන්නටත් පුළුවන්. හරිනේ? එතකොට පල්ලංකෙන් යාම ඉරියව් පැවැත්වීම අදහස් කරනවා මෙතන. එතකොට මේ යෑම කරන්න ඕන නම් මෙතන ඊට පස්සේ ආය අදිෂ්ඨාන කරන දැන් ඉඳගෙන ඉන්නවා. දැන් විශේෂයෙන් මේ ඉර්ධියේ තියෙන්නේ අවකාශයේහි ඉරියව් පැවැත්වීම. එතකොට ආකාශයේ උඩ ඉඳගෙන ඉන්නවා. ආකාශයේ සැතපෙල ඉන්නවා. ආකාශයේ හිටගෙන ඉන්නවා. නැත්නම් ආකාශයේ ගමන් කරනවා. හැබැයි ඊට පස්සේ මොනවාද එයාට යන්න ඕන නම් මෙතනදී ආපහු නැවත සමවැදිලා මේ ගමන යන්නට ඕන ඉඳගෙන. ඉඳගෙන. ඒක සාමාන්‍යයෙන් වායෝ කසිනේ තමයි ඒක භාවිතා කරන්නේ ගමන යන්නට. සහ දැන් අවකාශයේ මවලා උඩර නැගින්නටත් වායෝ කසිනේ අවශ්‍යයි. ඒ වගේම තව තැනක හම්බෙනවා ඒ ගමන යන්නට මෙතනින් අතනට යාවා කියලා හිතනකොට මොකක් හරි කසිනේ කිනුත් ඒක කරගන්න පුළුවන් කියලා. නමුත් සාමාන්‍යයෙන් ඒක වායෝ කසිනේ තමයි භාවිතා කරන්නේ. ඒත් මේ තමයි අවකාශයේහි ගමන් කිරීම කියන එක. අපි ඉදා කතා කරා පොළවේ ගිලෙන ඉල්පෙන එක, ඊට පස්සේ ජලයේ ගමන් කරන එක, ඊළඟට පර්වත හරහා ඇද බලන්නේ මේක වැදගත්ම සම්දිස්ථාන ටික. පොළවේ ගිලෙනවා කියන්නේ පටවිය ආපෝ කරනවා කියන එක. ඊට පස්සේ ජලයේ ගමන් කරනවා කියලා කියන්නේ ඒ ආපෝ වල පොළවක් නිර්මාණය කරලා ඒක උඩ ගමන් කරනවා. ඊට පස්සේ අවකාශයේහි ඉරියව් පවත්වනවා කියලා කියන්නේ ඒක කරන්න බැහැනේ ගුරුත්වයට විරුද්ධව. ඒතර අවකාශයේ මෙතන මොකක් නිර්මාණය කරලා ඒක උඩ සක්මන් කරනවා, ඉඳගෙන ඉන්නවා, සැතපෙනවා, ඒරියව් ටික පවත්වනවා. ඊට පස්සේ අනිත් එක තමයි මොකක් හරි නොහැපි ගමන් කරනවා. පර්වත බිත්‍රි ආදී නොහැපි. ඒතර මේ හතර මේ හතර ඒ කියන්නේ අපි 18 පිටුවට ගියොත් පහ හය හත අට කියන හතර දෙනා පර්වත හරහා බිත්ති හරහා යන එක, පෘථිවියෙහි ගිලෙන උඩට ඉල්පෙන එක, ජලයෙහි ගමන් අවිදින එක, ආකාශයෙහි ඉරියව් පවත්වන එක, ගමන් කරන එක, මේක මේ ෆිසිකලි සාමාන්‍යයෙන් අපිට බාධක තියෙන දේවල් ටිකක්. දැන් මේක හරහා යන්න බෑ, මෙතන රෙසිස්ටන්ස් එකක් තියෙනවා බිත්තියක් හරහා. වතුරට යන්න බෑ, වතුර කඩාගෙන යනවා. පොළව හරහත් එහෙම යන්න බෑ රෙසිස්ටන්ස් එකේ. ආකාශයේ ඉන්න බෑ, මේ පල්ලෙහාට ඇද වැටෙනවා අපි. ඉතින් ඒ විදිහට ඒවට විරුද්ධව කටයුතු කිරීමක් තමයි මේ හැමතැනම සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අර පළවෙනි එකෝපියුත්ත බහුදා බහුදා පියුත්ත එකෝ කියනකොට තමන්ව අර මල්ටිප්ලිකේෂන් එකක් කරලා තමන් වගේ තව කට්ටිය නිර්මාණය කරනවා. ඒක අපි ඉදත් කතා වුණා. ඒ නිර්මාණය කරන කෙනාට කර්ම රැස්වීමක්, එයාගේ විඥානයක් නැහැ. තමන් බඳු රෙප්ලිකාස් හදන එක. ඒ ගොඩක් අය හදුවා නම් එක වෙන එකත් තනිය ඒවා හකුලව ගන්න එකත් අයිති දෙයක් ලෙස දක්වනවා අතරමැදි. ආයිභාවන් තිරෝභාවන් කියලා කියන්නේ චක්ෂුපතයට, ඒ කියන්නේ අන් අයගේ තමන්ගේ ඇහැට පේන්නට සලස්වනවා, නොපෙනෙන්නට සලස්වනවා. එතන ඒක තියෙනවා. මේ හතර ඇත්තටම ෆිසිකලි කරන දේ. ඊට පස්සේ දැන් චන්දිම සූරි කතාව එනවා. ඒක නිකන් බලවත්ම කතාවක්. ඒ කියන්නේ අපේ ලෝකයේ තියෙන ඉරහඳ දෙන්න එක, ඒවා ස්පර්ශ කරන්න, ඒවා ළඟට ගන්න, ඒවා එහෙම කතාවක් දැන් අපි එනවා. මේක ඉතාම විශේෂ 이르දි ප්‍රාතිහාරය. මේක විස්තර කරන්න ගියාමත් අද තියෙන දැනුම සහ අත්දැකීම් මොනවාද තාක්ෂණයත් එක්ක ටිකක් තේරුම් ගන්නට අමාරුයි. නමුත් ඒකේ මොකද්ද වෙන්නේ කියලා බලමු තේරවාද සිද්ධාන්තයේ හැටියට. එතකොට මුලින්ම මතක් කරන්නට ඕනේ මේකෙදි ඉමේපි චන්දිම සූරියේ ඒවම් මහිද්දිකේ මහානුභාවේ පාණිනා පරාමසති පරිමජ්ජති. ඔය තමයි පාඨය. ඉමේපි චන්දිම සූරියේ මේ චන්දිම සූරියේ, සූරිය කියලා දීර්ඝයි මේ බුරුම් පොත්වල නේද, ඒවං මහිද්දිකේ මහානුභාවේ, ඒවං මහිද්දිකේ මහානුභාවේ, මේ චන්දිම සූරිය දෙන්න මේ බදු 이르දි ඇති මහානුභාව ඇති පාණිනා පරාමසති, පාණිනා පරාමසති පරිමජ්ජති කියලා කියන්නේ අර කැටපතක් අපි දැන් කණ්ණාඩියක් හැම සුද්ධ කරන තැනක් නෙවෙයි, මුළු කණ්ණාඩියම හැම පරිමදිනවනේ. ඒක සුද්ධ කරන්නේ මුළු කණ්ණාඩියම. දැන් අපේ කණ්ණාඩි දෙක ගත්තත් ඒත් එහෙමනේ, මේක සුද්ධ කරනකොට කොටසක් නෙවෙයි සම්පූර්ණයෙන් සුද්ධ කරනවා. ඒක පරිමජ්ජති. පරාමස්ති කියන්නේ අල්ලනවනිකා, එක තැනක් අල්ලනවා. නැත්තම් ඒ තැන පොඩ්ඩක් මේ වගේ මුළු එකම නැතුව එතන පොඩ්ඩක් අත ගන්නවා, නැත්තම් අල්ලනවා. හරිනේ, කාවද මේ අල්ලන්නේ? පාණින අතින් කාවද? ඒවම් මහිද්දිකේ මහානුභාවේ ඉමේපි චන්දිම සූරි, මේ මහානුභාව ඇති මහිද්දී වූ චන්දිම සූරිය දෙන්න අල්ලනවා කියන එකයි. මහා රිද්දික වූ මහානුභාව වූ සඳහිරු දෙදෙන කොටසක් ස්පර්ශ කිරීම හෝ කැටපතක් පිරිමදින්නාසේ හාත්පස පිරිමැදීම මින් අදහස් වේ. සඳහිරු දෙදෙන තේරවාදයට අනුව පෘථිවියේ සිට යොදුන් 42,000 ඉහළින් අහසේ හැසිරේ. මේක තේරවාදයේ තියෙන අපිට විවරණය කරගන්නට අපේ දැන තියෙන මේකත් එක්ක විවරණ කරන හරි අමාරු මේකක්. මේක ලෝක විවරණයේ තේරවාදේන. හරිනේ, එතකොට ඒක ඒ ඔවුන්ගේ මහිද්දික මහානුභාවයයි. යොදුන් 42,000 උඩින් මේ හැසිරෙන එක තමයි මහිද්දික මහානුභාවය. එක්වර දෙවයින් තුනක් ආලෝකමත් කරයි. ඒ ඔවුන්ගේ ඒ අරක මහිද්දික භාවයයි, මේක ඔවුන්ගේ මහානුභාවය. මේක මොකද්ද මේ විස්තර කරන්නේ? දැන් ඒක මම කලිනුත් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ පෘථිවිය ගත්තම තේරවාදයේ හැටියට චක්‍රවාල පර්වතය කියලා එකක් තියෙනවා. ඒ චක්‍රවාල පර්වතයෙන් යට තමයි පෘථිවිය තියෙන්නේ. ඒකේ හැඩය මේ වගේ හැඩයක්ද නැත්නම් මෙහෙම හැඩයක්ද කියන එක ගැන ස්ථිරම එකක් නැහැ. සමහර අතීත ග්‍රන්ථවල සහ මොනවාද බිතුසිතුවම් වල පන්සල් වල මෙන්න මේ හැඩය තමයි දීලා තියෙන්නේ පාත්‍රයක මේ හැඩය. එතකොට මේකේ අභ්‍යන්තරය දැන් මේ පෘථිවියට දැන් සමහර පොත් ටීකා කියවනකොට මේ හැඩය තිබුණා වගේ කියලා හැඟීමක් එනවා. නැතුව නෙවෙයි. ඒකේ යට ප්‍රදේශය ගැන ඒක මත දෙක තියෙන්න පුළුවන්. එතන මෙහෙම මේක තමයි මේ තමයි චක්‍රවාල පර්වතය කියලා කියන්නේ. චක්‍රවාල පර්වතය. එතන මේ චක්‍රවාල පර්වතයට වඩා ටිකක් උඩට එන්න තමයි මහා මේරු පර්වතය කියන එක තියෙන. ඒක සිලින්ඩරාකාර හැඩයක් තියෙන්නේ. ගොඩක් පළලයි ඊට වඩා. ඒ උසයි පළලයි සමානයි කියලා දක්වලා තියෙන්නේ. මේ ලොකු සිලින්ඩරාකාර හැඩයක් තියෙන මේක. එතන මේකේ දැන් උදාහරණ ගත්තොත් අභ්‍යන්තරයෙන් බැලුවොත් එහෙම මේක තියෙන ක්‍රමය මම කියන්නේ. මෙහෙම මේක එනකොට හරිනේ ජලය පොළවක් තියෙනවා මෙතන. පොළව යොදුන් 42000ක් උසට තියෙනවා. මේ හරියට දැන් උදාහරණ වතුර එක පෙන්වුවොත් එහෙම මෙහෙම තියෙනවා. මෙතනින් වතුර ජලතලය ඇවිල්ලා මෙතන ඉස්සෙනවා. මෙතනින් ආපහු ජල මෙහෙම අඳින්න හේතුව මොකක්ද? දැන් මහා මේරු පර්වතය කියන එක මෙහෙම තමයි ඉන්නේ. උදාහරණ මේක මේ සිමෙට්‍රිස් හරි නැහැ. මේක ජතුර මැද තියෙන්නේ. එතකොට මේ මොනවද සාගරය කියන එක මේ හැමතැනම තියෙන සාගරය. මේ තමයි මහා සාගරය. එක පැත්තක මහා සාගරය. හරිනේ. මෙහෙම අදින්න හේතුව ඊට පස්සේ මේ මේ හරියේ දිවයිනක් තියෙනවා. දිවයින. ඒක එක එක හැඩගෙන කියනවා. ඒතර මේ පොළොවත් එක්ක මෙහෙම ඇවිල්ලා මේ තමයි මේ ගැඹුරු වෙන හැටි. මෙහෙම. හරිනේ. මේ තමයි සාගර. මේ වගේ හතර පැත්තෙම සාගර තියෙනවා. ඒ හතර පැත්තම තමයි දිවයින් තියෙන්නේ. ඒතර දකුණු පැත්තේ තියෙන එකට තමයි ජම්බුද්දීපය කියලා කියන්නේ. මේ හැමතැනම සාගරය එන්නේ අන්තිමට. එතකොට වෙන්නේ මේ පැත්තෙත් ඒ විදිහම දිවයිනක් තියෙනවා. මේ පැත්තේ ඒ විදිහම දිවයිනක් තියෙනවා. මේ පැත්තේ දිවයිනක් තියෙනවා. අනිත් පැත්තේත් තියෙනවා හතර පැත්ත. චන්දිම සූර්ය දෙන්නගේ කතාව තමයි. දැන් මේ මෙතන ඉඳන් ගත්තොත් මැන්නොත් එහෙම මෙතන ඉඳලා යොදුන් 42000ක් උඩින් යොදුන් 42000ක් උඩින් තමයි මේ චන්දිම සූර්ය දෙන්න හැසිරෙන්නේ. මේ තමයි ඉරහඳ දෙක උදාහරණයක්. මේක මේ මහමෙරු වටේ තමයි ගමන් කරන්නේ. මහමෙරු වටේ යන. එතකොට මේකේ ඉඳලා තවත් යොදුන් 42000ක් උසක් තියෙනවා මහමෙරු උඩට. හරිනේ. මෙතන ඉඳන් තමයි යොදුන් 42000 බලන්නේ පොළව. මේක 84000ක් උසයි මේ ජලතලයේ ඉඳලා. ජලයෙන් යටටත් 84000ක් තියෙනවා. මේක හරියට මගේ අතින් ඇඳිලා නැහැ. ඒ කියන්නේ ජලයෙන් යටටත් මෙහෙම මෙතන 80 මෙතනත් තියෙනවා තව 84000ක් යොදුන්. මෙතනත් තියෙනවා 84000ක්. හරිනේ. එතකොට මේකේ 42000ක් උඩින් තමයි මේ චන්දිම සූර්ය දෙන්න කැරකේ. මේවා කරා. එතකොට මේ මහමෙරු වටේ තමයි මේක යන්නේ. එතකොට මේකේ තියෙන මහිද්దిక භාවයේ තමයි මේ වගේ යොදුන් 42000ක් උඩින් මේක පැවතීම. ඔක තමයි කියලා තියෙන්නේ ග්‍රන්ථවල. ඊට පස්සේ මේකේ මහානුභාවය තමයි එකවර දිවයින් තුනක් ආලෝකමත් කිරීම. මේ අදහස් කරන්නේ දැන් උදාහරණයකට චන්දිම සූර්ය දෙන්න මෙතනට ආවොත් එහෙම මේ වෙලාවේදී මේ ජම්බුද්වීපයට මධ්‍යහන වෙනවා. මේ පැත්තේ තියෙන්නේ පූර්ව විදේහය. sorry පූර්ව විදේහ මේ පැත්තේ. මෙහෙට හවස් වෙනවා. මේක දවල්. මෙහෙට හවස. මේ පැත්තට උදේ. sorry උදේ වෙනවා. ඉර පායගෙන එනවා පේන නිසා. උතුරු කුරු දිවයිනේ කියන එහා පැත්තේ තියෙන එකට ඉරව් වැටෙන්නේ. මොකද මේ මහමෙරුවෙන් කවරලා තියෙන්නේ. මහමෙරුවට මැදින් මහමෙරුව තමයි ඒකේ බාධා. ඒ නිසා මහමෙරුවෙන් වැහිලා තමයි ඒතර රාත්‍රී වෙනවා කියලා අදහස් කරන්නේ මේකේ හැටියට ඉර මහමෙරුවට කවරනවා කියන එක. මේක තමයි මේ ග්‍රන්ථවල තියෙන ක්‍රමය. මේකයි මේ සක හිතන්න එපා මෙහෙම නෙවෙයිද ග්‍රන්ථවල මෙහෙම තමයි තියෙන්නේ ග්‍රන්ථවල. ඒක විනය ධර්ම ඉගෙන ගන්න ධර්මයේ හදාරන ඕන කෙනෙක් දන්නවා මේක තමයි මේකේ මේක නිර්වචනයේ සහ ඒක අපේ නෙවෙයි අනිත් බෞද්ධ නිකායවලත් මෙහෙම තියෙනවා. දැන් දලේ ලාම් පවා ඔය ධර්ම දේශනාවල ධ්‍යාන එකක් තමයි මේක තමයි අපේ ලෝක විස්තරය තමයි අහනවා. ඉතින් ඒක අපි පිළිගන්නවද නැද්ද කියලා එයා එදා ඒ ප්‍රශ්න කරනවා. ඉතින් ඒක ඒක එතුමගේ මේක. ඉතින් නමුත් මතක තියාගන්න ඕනේ මේ දෙවයින් හතර මහා මේරුව මැද තියෙන එක මහා මේරුව සෙන්ට්‍රල් වෙච්ච ලෝක විස්තරය කියන එක ඒක බෞද්ධ නිකායවල තියෙන එකක්. ඒක අපේ තේරවාද විතරක් අයින් තිච්ච එකක් නෙවෙයි. මේකේ වේදයට ගොඩාක් සමානකම් තියෙනවා. ඒකත් මතක. මේ මොකද මේ මහා මේරුව වටේ පර්වත හතක් තියෙනවා. වලලු හතක්. ඉතින් මං කියවලා තියෙන පොත්වල මේ වේද ග්‍රන්ථවලදී පර්වත හත වෙනකොට දිවයින් හතක් තමයි වටේට යන්නේ. දිවයින් හතක්. ඉතින් කොහොම හරි මේ මේ තමයි අපිට අවිලා තියෙන විස්තරය. සහ ඊළඟට කියනෝනේ දිවසින් බලන ඒ සමාධි උපදවලා බලන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් ඔය බ්‍රහ්මාත්ම භාවවල අතීතයේ ඉඳලා ලෝක විනාශයේ බලනකොට මේ උඩින්නම් බලනකොට මේ ස්ට්‍රක්චර් එක මේ විදිහට තමයි පේන්නේ. පෙනෙච්ච බව කියන්නේ පූර්වේ නිවාසානුස්පති ඥාණයට. ඒ කියන්නේ පූර්වේ නිවාසානුස්පති ඥාණය. તો හිතලා ගන්න කියන්නේ පූර්වේ නිවාසානුස්පති ඥාණයෙන් බලනකොට බ්‍රහ්මාත්ම භාවවලදී ලෝක විනාශයන් දකිනකොට මේ වගේ මහා මේරුවක් තියෙන මේ පෘථිවිය තියෙනවා තමයි දැකලා තියෙන්නේ. එතකොට මේකේ ඔය තව පොඩි කෙටි විස්තරයක් කිව්වොත් ඔය ලෝකාන්තරික නරකය කියලා කියන්නේ අර කියන්නේ ඉරහඳ ඉරේ හඳේ ආලෝකේ වැටෙන්නේ නැති තැන් කියලා කියනවනේ. ඒතර අද සමහර විද්‍යා මොකද්ද බෞද්ධ විද්‍යාඥයෝ උපකල්පනය කරා මේ බ්ලැක් හෝල්ස් ගැන කිව්වා කියලා. බ්ලැක් හෝල් එක කියලා කියන්නේ ආලෝකයකින් නික්මෙන්නේ නැහැ කියන එකනේ. ආලෝකයේ ගියොත් එහෙම ඒකෙන් පරාවර්තනය නැත්තම් ඒකෙන් එළියට එන්නේ නැහැ. මොකද මේ දැන් උදාහරණයකට අපි ගලක් ගැහුවොත් උඩට ඒක අපෝ පොළොට වැටෙනවා. හැබැයි අපි කොච්චර වේගෙන් ගහන්න ඕනද මේ ගලේ මේ පෘථිවියේ ගුරුත්වයෙන් මේක මුදවන්නට කියලා එකක් තියෙනවා. ඒතරම් ඒ තරම් වේගෙන් ගැහුවොත් ඒක මිදෙනවා. එතකොට ග්‍රැවිටේෂනල් නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙන්න අපි යොදන්න ඕන බලය වැඩි. එතකොට මේ සමහර තැන් තියෙනවා ලෝකේ සමහර වස්තුන් නැත්තම් මොන හරි ඒ දේවල් ද්‍රව්‍යයන් ඒක මේ ඝන වෙන්නට පුළුවන්. එතකොට ඒකෙන් ආලෝකය අංශුවක් ලෙස යනකොට ඒ ආලෝක අංශුවටවත් පිට වෙන්න බැරි තරම් අධික ගුරුත්වයක් තියෙනවා. ඒක තමයි බ්ලැක් හෝල් එකක් කියලා කියන්නේ. එන ආලෝක අංශුවටත් මේකෙන් මිදෙන්නට බෑ. පොයින්ට් ඔෆ් නෝ රිටර්න් එකක් එනවා. එතනදී ගියාම එතනින් පස්සේ ඒකෙන් ගැලවෙන ඒ තරම් බලවත් ආකර්ෂණ බලයක් එතන තියෙනවා. ඒකෙන් බ්ලැක් හෝල් එකක් කියන්නේ. ඒතකොට සමහර කෙනා මේ බුදුරණන් වහන්සේගේ දේශන මොකද ඒක තැනක තියෙනවා මේ යම් තැනකට ඉරහඳ ආලෝකයේ නොවැටෙන තැන තමයි මේ ලෝකාන්තරික නරකය කියලා කියන්නේ. ඉතින් තේරවාදී මේක විස්තර කරන්නේ මේ විදිහට. මේ විදිය දැන් ඉරහඳ ඉර තියෙන්නේ හරියටම මැදින්නේ යොදුන් 42000ක් මැදින් තියෙන්නේ. මේ 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 චක්‍රවාල පර්වතය කියන එක වතුරේ ඉඳලා යොදුන් 82000ක් උසයි. කොහොතයි සංඛ්‍යාව තියෙන්නේ. ඒක එන්නේ යොදුන් 82000ක් උසයි. එතකොට මෙතන 42000ක් උඩින් තියෙන ඉරහඳ තව 40000ක් තියෙනවා ඉහළට. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාගේ ආලෝකය මේ චක්‍රවාල පර්වතෙන් එහාට යන්නේ නැහැ. චක්‍රවාල පර්වතෙන් එහාට යන්නේ නැහැ. ඉතින් ඊළඟ තියෙන වැදගත්ම දේ තමයි ඔය කතාවේදී ඔය විස්තරයේදී ලෝක විවරණයේදී මේ පෘථිවිය තියෙන්නේ ජලයක පාවෙමින්. මේක ජලචලයක තමයි මේක තියෙන්නේ. ඔය දිවස්සින් කියන්නේ අභිඥාවෙන් බලන සවඥාසත් එක්කෙන මේක ජලතලයක තමයි පිහිටලා තියෙන්නේ. ඉතත් එහා පැලේ වාතලයේ තියෙන්නේ. එතකොට ඊළඟට මේ උඩින් බැලුවම මේක රවුන්ඩ් 3ක් පේන්නේ. උඩින් බැලුවම අපිට පේන්නේ මේක රවුන්ඩ් 3 රවුමක්. එතකොට මේ රවුමටම ඊළඟට ওই චක්‍ර පිටසක් වල කියනකොට දැන් අපි කියන්නේ වෙන ගැලැක්සීස් වල වෙන සෞර ග්‍රහ මණ්ඩල වල එහෙමනේ පිටසක් වල ජීවීන් අපි හොයන්නේ. මේක එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ සක්වල ගලෙන් තමයි මේක වට වෙලා තියෙන්නේ. චක්‍රවාල කියන්නේ ඒකයි. මේක ඒ රවුම් හැඩයෙන් මේක තියෙන්නේ. එතකොට මේ චක්‍රවාලයේම හැපිලා තමයි අනිත් චක්‍රවාලෙ දෙන්නේ. එතකොට මේකෙන් උදාහරණයක ටෙක්නිකලි කිව්වොත් කවුරු මේකෙන් පැනනොත් අනිත් එකට වැටෙන්නේ. එහෙම ගැත් තියෙන්නේ. ඊට පස්සේ තවත් එකක් මෙහෙම තියෙනවා. ඒක අතරක් නැතුව තියෙනවා. එතකොට වෘත ගත්තම සාමාන්‍යයෙන් සමාන පරිම වෘත ගත්තොත් එහෙම මේක සම්පූර්ණ රවුමක්ද කියන එක බලන්නට මොකද දීලා තියෙන මිනුම් තියෙනවා. ඒක මට මතක හැටියට හරි සම්පූර්ණ පරිදියට වඩා පොඩි 25R එකට වඩා පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා මේ දීලා තියෙන මිමි වල. මොකද විෂ්කම්බේ දීලා තියෙනවා පොත්වල, පරිදේ දීලා තියෙනවා චක්‍රවාලේ. ඉතින් කොහොමාරි මේ මෙහෙම ගත්තම, සාමාන්‍යයෙන් ගත්තම මේවා හයක් තියෙන්න පුළුවන් වෘත්තයක් වටා. වෘත්තයක් වටා සමාන වෘත්ත තිබ්බොත් එහෙම එකිනෙකට ටච් කරලා හයක් තියෙන්නට පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් ජ්‍යාමිතික දේ. එතකොට මේ වෘත්ත තුනක් මේ ඔක්කොම තියෙන වතුරක් උඩ, මේ දිගටම වතුරක්. ඒක අනන්තයි කියලා කියන්නේ කෙලවරක් නැහැ ඒකේ. එතකොට මේ වෘත්ත තුනක් අතර යට තියෙන ජලය, මොකද ඒක පටවි සන්ධාරක ජලය කියලා කියනවා. ඒක ජලයක් තියෙන්නේ. එතකොට මේක ඇතුළට දැන් මෙතනක් තියෙනවා නේද? එතකොට මේක මේ දෙක තුන අතර හිඩසක් වෙනවනේ. මේක ඇතුළට ආලෝකය යන්නේ නැහැ. මේකට තමයි ලෝකාන්තරික කියලා කියන්නේ. ලෝකාන්තරික කියලා කියන්නේ ලෝක තුනක් අතර තියෙන අන්තරය, හිඩස ලෝකාන්තරික කියලා කියන්නේ එහෙමයි. එතකොට ඒකේ මේ සත්‍යය ඉන්නවා කියලා කියන්නේ දැන් මේ පැත්තෙන් ගත්තා මේ චක්‍රවාල පර්වතයේ එළිලා ඉන්නේ බවුල වගේ. ඒකට පේන්නේ නැහැ. ඒ කට්ටිය මෙහෙම අන්ධකාරය යනකොට ඔන්න තවත් ඒ වගේ එළිලා ඉන්න සත්වෙක් ලොකු ශරීර ඇති happen. ඒතර ආහාරයක් ලැබුණා කියලා අල්ල ගන්නකොට දෙන්නම් මෙයා කරනවා, දෙන්නම් මේකේ මැටල් වැටෙනවා. ඒතර මහා දැවැන්ත උසකින පල්ලෙහාට වැටෙනවා. පල්ලෙ වැටිච්ච එක මේක පටවි සන්ධාරක ජලයේ අතිශය සීතලයි. ඒකට වැටිලා විනාශ වෙනවා. ආපහු ඉපදෙනවා. ඉපදෙනවා කියන්නේ ආපහු පහළ වෙනවා. යා මැරලා ඉපදෙනවා නෙවෙයි. ආපහු යාගේ ශරීරයේ පහළ වෙනවා ඒ පර්වතේ එළිලා. මොකද තමයි ලෝකාන්තරය. ඒක තමයි ආලෝකේ එන්නේ නැහැ කියලා කියන්නේ. එන්න තියෙන හේතුව ඒකයි. ඒතකොට මේ පෘථිවියේ තියෙන සූර්යාගේ තියෙන මහානුභාවයේ සහ මහිර්දික භාවයේ විස්තර වෙන්නේ ඔහොමයි. ඔක තමයි විස්තර වෙන ක්‍රමය. ඉතින් එතකොට එකවර දිවයින් තුනක් ආලෝකමත් කරනවා. යොදුන් 42000ක් උඩින් මේක තියෙනවා. ඊළඟට තියෙන මේක තමයි මේකේ මේ ඉර ගත්තම ඉර අපි ගත්තොත් එහෙම ඉර කියන එක යොදුන් 50ක විෂ්කම්බයක් තමයි මේකේ තියෙන්නේ. සඳු ගත්තම යොදුන් 49යි. මගේ මතකයේ ඒ කියන්නේ සංඛ්‍යා හරිනම් යොදුන් 49යි. මේ දෙන්න අතර ඊට පස්සේ මතකයි තියෙන මේ දෙන එක තලයේ නෙමෙයි තියෙන්නේ. මේ දෙන තියෙන්නේ උඩ යට තියෙන්නේ. මට මතක නැහැ කවුද උඩින් ඉන්නේ කවුද යටින් ඉන්නේ කියලා. ඒතර මේ මෙහෙම ගත්තම මේ දෙන අතර තියෙනවා පරතරයේ යොදුනක්. යොදුනයි. දැන් අපි හිතමු ඉර උඩින් තියෙනවා කියලා. එතකොට යොදුන් 50යි මෙතන 49යි. හරියට ඔක්කොම යොදුන් 100ක කවරේජ් එකක් මේ දෙන්නගේ තියෙනවා. මෙහෙම තමයි යන්නේ මේ දෙන්න. එතකොට ඔය සූර්යග්‍රහණය එහෙම විස්තර කර සූර්යග්‍රහණය මේ sorry අර අමාවක හෝ එහෙම විස්තර කරන්නත් ඔය මෙහෙම ඒක තියෙනවා. මේ යනකොට ඒකේ වේගයේ දෙන්නගේ වේගයේ එක්කෙනෙක්ගේ වැඩි එක්කෙනෙක්ගේ අඩුයි. ඒ නිසා තමයි ඒක වෙන්නේ කියලා ඔක විවරණයක් තියෙනවා. හරි. ඉතින් කෙසේ වෙතත් ඊළඟට මේක ඇතුලේ තියෙන අමුද්‍රව්‍ය ගැන සඳහනක් තියෙනවා. එකක රිදී අනිත් එක රත්තරන්. ඔන්නෝම එකක්. ඒක මාණික්කයක් එක ඔන්නෝම මට එක හරියටම ඒ ඉන් ඇන් අවුට් එක මතක නැහැ. ඒ අභ්‍යන්තරයේ නිල මාණික්කයක් පිට රිදී එකක පිට රත්තරන්. හරි ඔන්නෝම එකක් තමයි තියෙන්නේ. හරි ප්‍රභාස්වරයි. මේක තමයි මේක මේ දෙවියෝ දෙදෙනෙක්ගේ විමාන දෙකක් ලෙස තමයි කියන්නේ. විමාන දෙකක්. ඒ නිසා ඔය අපේ සමහර පුරාණ කියන්නේ මෑත භාගයේ හිටපු ස්වාමීන් වහන්සේලා දැන් ඔය නීල් ආම්ස්ට්‍රෝන් එහෙම හන්දට ගොඩ බැස වෙලාවේදී සමහර මේ දැන් මේ ධර්ම කරුණනේ අපිට තියෙන්නේ දැන් ඒක අපි ඒකනේ ඉගෙන ගන්නෙ. එතකොට ඒ ලොකුවටම ඉතින් ඒ තොරතුරු 960 ගණන්වල වෙනකොට ඉතින් ඒකට මාධ්‍ය නැහැ. අපි ලංකාවට ටීවී එකක් එහෙම ඇවිල්ලා නැහැ. ඒතර කියලා තියෙන එකක් තමයි අදහස් කරපු එකක් නෑ. ඒකට ගොඩ බාන්නට බෑ මිනිස්සෙට. ඒක දෙවියන්ගේ විමානයක් එක කියලා. මොකද චන්ද්‍ර දිවියගේ විමානේ තමයි චන්ද්‍රය කියලා කියන්නේ. සූර්ය දිවියගේ විමානය තමයි සූර්යා කියලා කියන්නේ. ඒ මම දන්න ස්වාමීන් වහන්සේලාගේ ඒ දිවසින් බලන අවස්ථාවේදී ඔවුන් ඒ විමානයේ දෙවි කෙනෙක් ඉන්නවා කියන එක දකිනවා. ඒකට තේරුණත් විස්තර කරගන්න තේරෙන්නේ ඇයි මේ අපි අද සූර්යා කියලා දකින්නේ තනිකර ගෑස් බෝල් එකක්. ඒකේ තනික තාම අධික උෂ්ණත්වයක් ඒකට ලං වෙන්නේ සහ ඒක තාම විශාලයි පෘථිවියට වඩා. මට මතක හැටියට මිලියනයක ප්‍රමාණයකට විශාලයි. මේකේ හැටියට එහෙම නෙමෙයි පෘථිවිය කියන එක අතිශය විශාලයි සූර්යාට වඩා. මේකේ හැටියට අතිශය විශාලයි සූර්යාට වඩා. ඉතින් ඒකේ ඕක තමයි. ඉතින් ඒකේ තව කෙනෙක්ට ප්‍රශ්නයක් අහලා ඒක මම දන්නේ ඒක අහන්න පුළුවන් එකක්. ඒක මේ දැන් පොතේ තියෙන යොදුන් 42000ක් උඩින් තමයි යොදුන් 50ක විශ්කම්භයක් තියෙන සූර්යයා තියෙන්නේ. ඒතර බැරි ඇත්තටම යොදුන් 40,000ක් උඩින් තියෙන එකක් යොදුන් 50ක එකක් ඒ ප්‍රමාණයෙන් තියෙනකොට මේ අපිට පේන විෂුවල් ප්‍රමාණයෙන්ද පේන්නේ. නැත්නම් ඊට වඩා පොඩි වෙන්න ඕනද ලොකු වෙන්න ඕනද කියලා කෙනෙක්ට ගණන් හදන්නට පුළුවන්. මම ඒක දන්නේ නැහැ. ඒකේ තියෙන ඉක්වේෂන් එක මොකක්ද කියලා. ඒක ඕනනම් ගණනය කරලා ඒක බලන්නට පුළුවන්. එතකොට මේ තමයි එක පොතක මම දැකලා තියෙන මේක යොදුන් 10,000ක් උඩින් තියෙනවා චාතුම් මහරජිකේ කියලා. නමුත් ඒක සාමාන්‍යයෙන් ඒක මේ සංග්‍රහ පොතක මම දැක්ක එක. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ යොදුන් 40,000ක් උඩින් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකේ ඒ material wise උත් වෙනස් අපිට මේ ධර්මයේ කියන විදිහට. ඉතින් මේවා අටුවාවල තියෙන පැහැදිලිම තොරතුරු. සමහරු හිතන්න පුළුවන් මෙහෙම ඒක අකමැති වෙන්නට පුළුවන් මේ දේ කියනකොට. නෑ ඒක වගකීමෙන් යුක්තව කියන්නේ. මොකද එහෙම තියෙන මොකද්ද අද විද්‍යාවෙන් හොයාගත්ත එක නම් පොතේ තියෙන ඉතින් බය නැතුව කියනවනේ. නමුත් මේක තමයි තියෙන විස්තරය. මේක වරදිලා මෙහෙම එකක් නෙමෙයි. මේක තමයි ඒ තියෙන විවරණය සහ ධර්මයේ ඉගෙන ගත්ත හැමෝම ගැඹුරින් ඉගෙන ගත්ත අයට දන්න අය කියවල තියෙන අයට සම්පූර්ණ ඒ තොරතුරු හැම එකක්ම කියලා ගලපගත්ත හැමෝම මේකට එකඟයි. සහ මේක තමයි මේ අඳින ස්ට්‍රක්චර් එක. ඔය මේ රූප සටහනක් ලෙස අඳිනකොට මේක තමයි අඳින්නේ. පුරාණ සමහර විහාරවල බුරුම රටේ මම කියන්නේ ලංකාවේත් සමහර තැන්වල තියෙනවා. මේ ස්ට්‍රක්චර් එක තමයි අඳින්නේ. සහ ඊට පස්සේ මේක ඇතුලේ තින් මේ ජම්බුද්වීපය ඇතුලේ හිමාලය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මනුස්සපතේ සාගර. ඒතර හිමාලයේ අනෝතප්ත විල් තියෙන හැටි. ඒ විස්තරේ වෙනම ඇඳන දැකලා තියෙන හැම ඇඳපු විහාරස්ථානවල ඒක තියෙන හැටි. ඒ අනෝතප්ත විල වටේ ඒ ගංගාවල් තුනක් යන හැටි. ඒකෙන් තමයි අපව ඇවිල්ලා එකක් තමයි ඇවිල්ලා පංචමහා ගංගා බවට පත්වන්නේ. ඔය විස්තරයක් තියෙනවා. එතකොට ඔය තමයි මේ ලෝකයේ පිළිබඳ තියෙන විවරණය. ඉතින් තියෙන මේක තමයි ඒක අද අපි විද්‍යාවෙන් දකින්න එකට හාත්පසින් සම්පූර්ණයෙන් වෙනස් සාමාන්‍ය වෙනස් වීමක් නෙවෙයි. හාත්පසින් උඩු යටු කුරු වෙන වෙනස් වීමක් තියෙන. ඒ කියන්නේ පෘථුවිය ජලයක් මත තියෙනවා කියලා ගත්තොත් ඒක ඉතින් ඒක විද්‍යාත්මකව කතා කරන්නවත් දෙයක් නෙවෙයිනේ. ඉතින් නමුත් ඇත්තරම සමාධිලාභී ස්වාමීන් වහන්සේලා මේක බලනකොට උන්වහන්සේලාට පේන්නේ මේ ග්‍රන්ථවල ලියලා තියෙන විවරණය. ග්‍රන්ථවල ලියලා තියෙන විවරණය. ඉතින් මට එදාට ඉස්සරහත් කිව්වාගේ මට කියන්නේ මට තේරෙන්නේ නැහැ කොහොමද මේ දෙක කම්පැටිබල් කරන්නේ. ඉතින් නමුත් දැන් අපි පොතේ තියෙන කතා කරනකොට ඉරහඳ දෙන්නා සම්බන්ධයෙන් ඕක තමයි ඉස්සරම එතනට එන්නේ. ඉරහඳ කියන්නේ ඔහොම දෙකක් අපේ ග්‍රන්ථයේ හැටියට. දැන් මේ ඉරහඳ තමයි එක තමයි මේ ඩීල් කරන්නේ. මේ ඉරහඳ එක තමයි අපි දැන් ගනුදෙනු කරන්නේ. මෙම ඉරිදිය සඳහා විශේෂ කසිනයකට සමවැදීමට අවශ්‍ය නොවේ. දැන් මේකට සමවැදීම අවශ්‍ය නැහැ කියලා තියෙනවා. ඕනෑම කසිනයක අභිඥාපාදක ධානයේ වශයෙන් මෙම ඉරිදිය සිද්ධ වේ. ඒතකොට මේකට විශේෂ කසිනයක් ගැන දක්වන්නේ පටිසම්භිදා මාර්ගය. ඉනි සඳහිරු දෙදෙනා පරාමාශ කිරීමට අවශ්‍ය නම් යෝගියා විසින් කවර හෝ කසිනයක චතුර්ථ ධානය සමවැදී නැගී සිට සඳ හෝ හිරු මාගේ අත්පස වේවා කියා ආවර්ජනාකට පරිකරම කරන්නට ඕනේ. පසුව නැවත කසින ධ්‍යානට සමවැදී ඕනම කසිනයක්නේ ඒ ආවර්ජනා කර කල්හි අදිෂ්ඨාන චිත්තේ පහළ වීමත් සමගම සඳ හෝ හිරු තමාගේ අත්පසෙහි වෙයි. අනතුරුව යම්සේ සාමාන්‍ය මිනිසයෝ තමන්ගේ අත්පසෙහි වන යම් වස්තුවක් ආමර්ෂණය කරන්නාසේ යෝගියාද සොකී අතින් සඳ හෝ හිරු පරාමර්ෂණය කරයි. දැන් ළඟ තියෙන දෙයක් අල්ලනවා වගේ සඳ හිරු පරාමර්ෂණය කරයි. එබැවින් පටිසම්භිදා මාර්ගයේ මෙම ඉරිදී එක්තරා කසින සමාපත්තියක් විශේෂ නොකොට දක්වන ලදී. ඉමේපි චන්දිම සූරියේ පරිමජ්ජති ඉති ඉද සෝ ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ චන්දිම සූරිය ආවජ්ජති. ඒකට ආවර්ජනා කරනවා. ආවජ්ජිත්වා ඥානේන අදිත්තහති හත්ත පාසේ හෝතුති. මගේ අත්පස වේවා අතේ දුරින් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හත්ත පාසේ හෝති ඒක අත්පසට සඳහිරු වෙනවා. හරියට කියන්නේ නටුවෙන් ගිලිහිච්ච දෙයක් එනවා වගේ එනවා කියලා කියනවා. සෝ නිසින්නකෝව නිපන්නෝකෝව චන්දිම සූරියේ පාණිනා ආමසති පරාමසති පරිමජ්ජති. එතකොට ඉඳගෙන හෝ තතපිලා හරි කොහොම හරි ඒක අත ගන්නව අල්ලනවා. යතහා මනුස්සා පකතිය අනිද්දිමන්තෝ කිංචි දේව රූපගතං හත්තපාසේ ආමසಂತಿ පරාමසಂತಿ පරිමජ්ජಂತಿ. ඒව මේව සෝ ඉද්දිමා කියලා තියෙනවා. එතකොට ඉරිදිමත් නැති අය මේ ළඟ තියෙන දැන් මම පෑන අල්ලනවා වගේ ඒ මේ අත මේ හඳ ඉරු දෙන අල්ලනවා. ඉතින් ඉරිදිමතා සඳහිරු වෙත ගොස් පරාමර්ශනය කිරීමට කැමති නම් එතනට ගොස් පරාමර්ශනය කරයි. ඕක ඉතා වැදගත් එක අද කොන්ටෙස්ට් එකේ. මොකද අරකෙදී ඔන්න යම් ක්‍රමයකට මේකක් කරගන්න. මොකද ඒක අපි ඉස්සරහට කියනවා චන්දිම සූර්යෝ දෙන්නා මේ ළඟට ගෙනාවට සැබවින්ම ඉන්න චන්දිම සූර්යෝ දෙන්නගේ ගමන් මාර්ගය වෙනස් වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේ දෙන්නා මේ විදිහටම යනවා. එතකොට තියෙන ප්‍රශ්නයක් තමයි. එතකොට මේ කවුද මෙතනට ආවේ? එතකොට බැලූ බැල්මට පේන්නේ මේ වෙන දෙන්නෙක් ආවා වගේ. නමුත් ඒ තමන්ට අදාළ, ඒ කියන්නේ ඇත්තම චන්දිම සූර්ය දෙන්න ආවා කියලා සලකන්නත් වෙනවා එතන. ආවා කියලා සලකන්නටත් වෙනවා. නමුත් ඇත්තම චන්දිම සූර්ය දෙන්න අවකාශයේ ඒ වෙලාවේ සැරිසරනවා. එතකොට ඔක තමයි අර ඉර්දී විස්තර කරන්න බැරි අචින්තනීය ගතිය ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි ඉස්සර කරලා. ඉඳින් හිඳගෙන සිටින තැනම හෝ සැතපී සිටින තැනම හෝ සිට පරාමාශණය කිරීමට කැමති නම් සඳහූ හිරු තමන්ගේ අත්පස වේවායි අදිෂ්ඨාන කරයි. අදිෂ්ඨාන බලයෙන් නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක්සේ සඳහුරු පැමිණ අත්පසේ සිටිය විට ස්වකීය අතින් සඳහිරු ස්පර්ශ කරයි. නොයසේ නම් තමන්ගේ අත වර්ධනය කොට සඳහෝ හිරු පරාමර්ශනය කරයි. එහෙම නැත්නම් තමන්ගේ අත වර්ධනය කරනවා. අර අර අපි තිබුණේ මොකද්ද? එක්කත් තිබුණානේ සුපර් හීරෝ කෙනෙක් ඉන්නේ අර අත දිග්ගරගෙන මට මතකයි. එතකොට ඒ වගේ මෙයා අත අත දිග මේවා කරලා යා ඒක සඳ හිරු දෙන්න පරාමර්ශනය කරනවා. එසේ එතකොට දැන් ඔන්න ප්‍රශ්නයක් අහනවා. මේ තරම් මේවා සාකච්ඡා වෙලා තිනවා. විමසලා තිනවා මේ අත දිග් කරනකොට මොකක්ද වෙන්නේ කියලා. දැන් අභිධර්ම කතාවක් දැන් එන්නේ. දැන් අදාළ නැති එකක් ඉතර. එසේ අත වර්ධනය කරන විට වැඩෙන්නේ උපාදින්නක රූපද අනුපාදින්නක රූපද යන ප්‍රශ්නේ මතුවේ. දැන් ඔන්න ඒක දැන් තමන්ගේ ශරීරයේ ලොකු වෙනවනේ. එතකොට ඒක අත වර්ධනය කිරීමනේ. තමන්ගේ ශරීරයේ ලොකු කරගත්ත කියන්නේ ලොකු සත්වෙක් බවට පත් වෙනකොට, කුඩා කරගන්නකොට. එතකොට මොකක්ද මේ වර්ධනය වෙන්නේ? උපාදින්නකද අනුපාදින්නකද කියන ප්‍රශ්නයක් එනවා. මෙහිදී උපාදින්නක රූපය නිශ්චය කොටගෙන අනුපාදින්නක රූප වැඩේ යන පුරාණ අටුවාවේ අදහසයි. එතකොට උපාදින්නක කියලා කියන්නේ කර්මජ රූප කියන එකයි. කර්මජ රූප නිශ්චය කරගෙන ඍතුජ චිත්තද කියන අනිත් රූප ටික වර්ධනය වෙනවා කියන එක තමයි අටුවාවේ අදහස. එසේ වුවද ඔන්න තව ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන මතයක් දරනවා. එසේ වුවද පුරාණේ උපාදින්නක ශරීරයේ වර්ධනය වන බවට යුක්තියේ ඡායාවක් පෙනෙන නිසා, උපාදින්නක කර්මජ රූප ප්‍රමාණයත් වැඩෙනවා කියලා ඡායාවක් පෙනෙන නිසා ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේ කිමෙක් දැවත්නි උපාදින්නක ශරීරයේ කුඩාද නොවන්නේද මහත් නොවන්නේද? යම් කලයක භික්ෂුවක් යතුරු සිදුරකින් නික්මෙයිද? එකල්ලි උපාදින්නක රූප කුඩාම වේ. මහා මොග්ගලන් තෙරුන් වහන්සේ නන්දෝපනන්ද දමනේදී මහත් වූ ආත්ම භාවයක් නිර්මාණය කළාසේ යම් කලයක භික්ෂුවක් මහත් වූ ආත්ම භාවයක් නිර්මාණය කළයිද? එකල්හි උපාදින්නක ශරීරයේ මහත්වයයි පැවසුවා. තෙරුන් වහන්සේගේ තර්කයේ යමක් තියෙනවා. ඒක ඇත්තටම ඒකේ වැලී තර්කයක්. ඒක ගැඹුරින් බැලුවම මං කියන්නේ මේ ඒ කියන්නේ මේ ශරීරයේ ලොකු පොඩි වෙනකොට වෙන්නේ මොකද්ද කියන එක. දැන් කර්මජ රූප ටිකක් අපේ ශරීරයේ තියෙනවානේ. ඍතුජ රූප, ආහාරජ රූප ටිකකුත් තියෙනවා. චිත්තජ රූප ටිකක් තියෙනවා. මේ ශරීරයේ ලොකු වෙනකොට උපාදින්නක රූප වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මජ රූප ප්‍රමාණය හෝ ඒ කියන්නේ ඒ වල ප්‍රමාණය වර්ධනයක් වෙන්නේ නැහැ. ඍතුජ ආහාරජ රූප ප්‍රමාණය වර්ධනය වීම තමයි කියලා තමයි තේරවාදී පිළිගත්තා. උන්වහන්සේ කියනවා නේ කර්මජ රූපත් වැඩෙන්නට ඕනේ. කර්මජ රූප අඩු වෙන්නට ඕනේ පොඩි වෙනකොට. ඔක තමයි ඒ පොඩි අඩු වෙන්නට ඕනේ. හරි. එතකොට එසේ වුවද අනෙක් භික්ෂූහු මම හිතන්නේ මේ සභාවක වෙච්ච සාකච්ඡාවක් වෙන්නට ඕන අතීතේ තෙරුන් වහන්සේලාගේ අනෙක් භික්ෂූහු උපාදින්නකය නිශ්චය කොටගෙන අනුපාදින්නකමේ වැඩේයි පවසුගු. එම් භික්ෂුන්ගේ එම අදහසම සුදුසු අදහස ලෙස ගත යුතු බව විසුද්ධි මාර්ගෙහි දක්වා ඇත. ඒකම තමයි පිළිගන්නේ තේරවාදී. ඒට හේතුව සිත නිසා හෝ ඍතු නිසා හෝ උපාදින්නක රූපයන් නූපදෙන බැවින්. ඒතර උපාදින්නක රූපයන් මෙහෙම ලොකුවට උපදින්නේ නැහැ සිත හිතුවා කියලා. ඒ කර්මයෙන් උපදවන එකක්. ඒ නිසා කය ලොකු කරා කියලා ඒක පුරා උපාදින්නක රූප වැඩිපුර සංඛ්‍යාවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ අදහස. වැඩි සංඛ්‍යාව වැඩි වෙන්නේ නැහැ කියලා. තවත් ක්‍රමයකට මෙම අදහස විවරණය කළ හැකි මේ තේරවාදී මතයනේ. ඒට අනුව ඉන්ද්‍රිය බද්ධ සියලු රූප උපාදින්නක ලෙස සැලකිය යුතුයි. ඒතර ඒකේ දිනවා මේ ඉන්ද්‍රිය බද්ධ කියලා ගත්තම ඒකේ කර්මජ චිත්තද කියලා බෙදීවෙනවා. මේ බෙදීමක් නැතුව ඉන්ද්‍රිය බද්ධ නම් මේ ජීවත් වන සියලු උපාදින්නක ලෙස සලකන්න කියනවා. එසේ සැලකුවද ඒ වායේ වර්ධනයක් නොවේදී. එකම సంతානයේ උපාදින්නක සහ අනුපාදින්නක මිශ්‍ර වී පවත්නේ වුවද සත්‍ය වශයෙන්ම ඒවා එකිනෙකට මිශ්‍ර නොවි පවතීම. එතකොට දැන් මුළු රූපයම උපාදින්නක කියලා ගත්තත් කර්මජ රූපයි චිත්තජ රූපයි ඍතුජ ආහාරජේව මිශ්‍ර වෙන්න බෑ. ඒවා වෙන වෙන හේතු නිසා උපදවන දේවල්. මිශ්‍ර වෙන්නට බෑ. යම්සේ ලාස්සක් ප්‍රමාණයේ කිරිවල යම්කිසි මෙෂර්මන්ට් එකක් ඒ කාලේ ලාස්සක් ප්‍රමාණයේ කිරිවල බොහෝ ලාසු ගණනක ජලය වත් කළ කල්හි බලන එක කෝප්පයක් කිරි දාලා වතුර දානවා කෝප්ප 10ක් විතර. හරිනේ? කිරි සියලු ජලය සමග මිශ්‍ර වී හැමතැනකම ඇති ලෙස පවතිනවා. ඒතර මිශ්‍ර වෙනවනේ අනිවාර්යෙන්. ජලයත් එක්ක සම්පූර්ණ හොඳට කැලැත්තුවත් එහෙම හැමතැනම මිශ්‍ර වෙනවා. ඒක සමාන වගේ මිශ්‍ර වෙනවනේ එහෙමනේ වතුරක තියෙන්නේ. ඒක දැන් පස් වගේ නම් එක එක තැන අඩු වැඩි වෙනවා. මේක එහෙම නෙවෙයි සම්පූර්ණයෙන් හොඳට මිශ්‍ර වෙනවා. එසේ වුවද ඔන්න දැන් කිරි කෝප්පයක් අරගෙන දාලා භාජනයකට වතුර 10ක් දානවා. හරිනේ? එසේ වුවද ඒතර ප්‍රමාණය වැඩි වෙනවා මුළු මුළු ක්වොන්ටිටි එකකින්. කිරිවල වැඩිවීමක් නැත. හරිනේ කතාව දැන් වතුර කෝප්ප 10ක් දැම්මත් 20ක් දැම්මත් කිරි ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. වතුර ප්‍රමාණය වෙනස් වෙනකොට ඕවර්ඕල් කතාව වෙනස් ලොකු වෙනවා. හැබැයි ඉතින් අර සාන්ද්‍රණය අඩුයි කිරිවල. ඒක පැහැදිලි. හරි. එහි කිරිවල වැඩිවීමක් නැත. ජලයේ පමණක් වැඩි. මෙහි ජලයේ වැඩිවීම යනු ජලයේ වැඩිපුර තිබීමයි විය යුතුය. එසේම උපාදින්නක රූප සහ අනුපාදින්නක රූප එකිනෙක මිශ්‍ර වූවාසේ පැවතුනද උපාදින්නක රූප නොවැඩෙයි රිද්ධිය අනුභවයෙන් චිත්තද රූප සාය අනුසාරයෙන් ඍතුද රූපද වැඩෙන බව දත යුතුය. එතකොට චිත්තද ඍතුද රූප තමයි වැඩෙන්නේ උපාදින්නක ඒකේ පැති ඒ කියන්නේ ඒක නිකන් ප්‍රොපෝෂනේට්ලි ඒක යනවා මිසක් අමුතුවෙන් වැඩෙන්නේ නැහැ. එතකොට ඒක නොකිය කියන්නේ දැන් ගත්තොත් ඒක සාධාරණව ගත්තොත් අපි තුමුකෝ මෙච්චර වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයක කර්මජ රූප 1000ක් තිබුණා කියලා උදාහරණයකට ඊළඟට ලොකු වුණාම මේක වර්ග සෙන්ටිමීටර් ගන්න වැඩි වෙනකොට ඒත් කර්මජ රූප 1000ම තමයි. එතකොට මේක පැතිරිලා තියෙන ප්‍රමාණය එන්නේ නැහැ. එතකොට ශරීරයේ ලොකු වෙන ලොකු වෙන ලොකු වෙන සමහර ලාට ඒකේ ලොකු වෙන සීමාවක් තියෙන වෙනවා. නැත්තම් ඒක සංවේදනා දැනෙන හැටි ප්‍රශ්නයක් එන්න වෙනවා. මොකද ඇයි මොකද එයාට ස්පර්ශ කරොත් එහෙම දැන් කාය ප්‍රසාදේහි හැපෙන්න එපයි. එතකොට කාය ප්‍රසාද අතර තියෙන ગેප් එක වැඩි වෙනවා. සෛද්ධාන්තිකව ගත්තොත් අපි තර්කානුකූලව හිටියොත් එතකොට ඒ නිසා තමයි චුල්ලනාග සානස කියන්නේ නෑ උපාදින්න එකත් වැඩෙනවා. ඒ කර්මයෙන් උපදව නෑ බව ඇත්ත. උපාදින්න එක ප්‍රමාණයත් ඒ වෙලාවේ වැඩෙන්නට ඕනේ කියන්නේ. මොකද හැකිලෙන එකේදී ඔය ප්‍රශ්නේ කොහොමද වෙනවද? දැන් මේකේ හැටියට හැකිලුණා කියලා තේරවාදී මතේ හැටියට හැකිලුණා කියලා කර්මජිරු වෙනස් වෙනවා. ඒතකොට ඩෙන්ස් වෙන්නට ඕනේ. දැන් උදාහරණයකට මේකේ 100ක් තිබුණා 1000ක් තිබුණා නම් ඊටලා කුඩා ප්‍රමාණයක් ආවත් ඒ 1000ම තියෙන්න එපයි දැන්. එතකොට කර්මජිරු ප්‍රමාණය හැකිලෙන්නට ඕනේ. කුඩා හැකිලෙනවා ඒක. හරිනේ? එතකොට ඒක ඉතින් හරි. ආමසියුම් හින්දා කමක් නැහැ මේක හැකිලද පුතේ අපි කියනවා බුදුරජාණන් අවස් යන්න පුළුවන් පොඩිම ප්‍රමාණය බුදුහාමුදුරන්ට තියෙන. ඒ කියන්නේ උනහසර පුළුවන් ඇහි පිල්ලමක ඇහි බැමක ඇහි පිල්ලමක සතර ඉරියව් පවත්තන්. ඔක තමයි අපි දන්න තරමින් මිනිස්සෙට වෙන්න පුළුවන් කුඩාම ප්‍රමාණය. ශරීරේ කුඩා කර ගැනීම කියලා ගත්තා. අර අනිමා මනිමා කියලා ඔය ඉරිදි විශේෂ ටිකක් තියෙනවා බුදුරජාණන් හසේ. ඒතකොට ඒකේ ඒ අදිෂ්ඨාන කරලා උනහසේ ඒ කුඩා වෙන්නට පුළුවන්. ඒ භගවා ගුණය ඇති විස්තර වෙන්නේ ඒක. එතකොට ඇහි පිල්ලමක සතර විතර. එතකොට කර්මජ රූප ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. උන්වහන්සේගේ අනුපාදින්නක රූප ටික අඩු වෙලා තියෙනවා. පැහැදිලිවම අඩු වෙන්න වෙනවා මොකක් හරි රූපයක්. එතකොට හැබැයි කර්මජ රූප ටික එහෙම ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ නිසා එහෙම ගන්න එතකොට අපේ චුලනාග ස්වාමීන් වහන්සේ කතාව හැටියට ඒක අඩු වෙනවා. කර්මජ රූපත් අඩු වෙනවා ප්‍රොපෝෂනලි. ඊටතර ඉතින් එක විදිහකට ඒකේ මට පේනවා ඒකේ සාධාරණ භාවය. මොකද කර්මයේ විසින් කර්මජ රූප උපදවනවා. ඒ තියෙන ෆෝම් එකේ උපදවන්නේ ඒ කියන්නේ ෆීල්ඩ් එකක් නේ තියෙන්නේ මේක දැන්. අතරම ෆීල්ඩ් එකනේ ඒ කර්මජ රූප උපදවන්න පුළුවන් සුදුසු පරිසරයක් නේ මෙතන තියෙන්නේ හැදිලා. එතකොට මේ පරිසරේ කුඩා වෙනකොට උපදින ප්‍රමාණය අඩු වෙනවා. ලොකු වෙනකොට උපදින ප්‍රමාණය වැඩි වෙනවා. නැත්තම් වෙන්නේ මේක අර කර්මජ රූප ප්‍රමාණය ලොකු වෙන ශරීරය ගොඩාක් ලොකු වෙන මේක පැතිරෙන්න වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා වගේ පැතිරෙන්නට වෙනවා. අඩු වෙන මේක කම්පැක්ට් වෙන්න පටන් ගන්නවා. කම්පැක්ට් වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට මේ කෙනෙක්ට තර මේ මේ ඕක දැන් අර පොයින්ට් පාටිකල්ස් කියලා තියෙනවා ඉලෙක්ට්‍රෝන්ස් වල. ඒක පොයින්ට් පාටිකල් කියන්නේ වැඩි ඉඩක් ගන්න නැහැ ඉලෙක්ට්‍රෝන එකක් කියලා සයිද්ධාන්තිකව ගන්න. අපි නමුත් අපි රූප කලාපේ ඉඩක් ගන්නවා කියලා අපේ ධර්මයේ අපි කතා කරනවා. රූප කලාපේ කියන එක ඉඩක් ගන්න එකක් කියලා සලකා ගන්න අපි. ඉතින් එතකොට එහෙම බැලුවම රූප කලාප ඉඩක් ගන්න නැත්නම් එතකොට මේක යම් සාධාරණ ඒත් උනත් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවනේ. මොකද ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවනේ. ඒක ළඟට ළඟට පොයින්ට් පාටිකල්ස් උනත් ඒ දිනට ලඟ වෙන්නට බැරි කමක් තියෙනවා. එදින විකර්ෂණීයමක් වෙනවනේ. ඒතකොට ඒ නිසා ඒවොල්ලත් දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. පොයින්ට් පාටිකල් එකක් උනාට ක්වාක් එකක් හැම ඕන තරම් කෝටි ගණන් ඕන ඉඩක දානවා කියලා එකක් නැහැ. මොකද ඒ කට්ටියගේ විකර්ෂණ ආකර්ෂණ බල නිසා ඒ කට්ටියට ලඟ වෙන්න පුළුවන් භාවයල් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ මොනවාද තේරමාදීදී ඉඩක් ගන්නවා කලාපය පිම්බිලා තියෙන්නේ යම් ප්‍රමාණයට. එතකොට අර අඩු වෙනකොට කර්මජ කලා ප්‍රමාණය වෙනස් වුණේ නැතිනම් එතකොට අර කම්පැක්ට් වීමක් වෙනවා. ඒ ගැටලුවක් නැහැ කියන්න පුළුවන් කෙනෙක්ට. ඒ තරම් ඒක පැතිරිලා තියෙනවා. මොකද හැමතැනම පැතිරිලා නම් මේක. මොකද අපිට පැහැදිලිව හැමතැනම මේක පැතිරිලා තියෙනවා. එහෙම තමයි ඕන තැනක ස්පර්ශය දැනෙන නිසා. එතකොට මේ කම්පැක්ට් වෙනකොට ගොඩාක් ලොකු ගැටලුවක් තියෙන බව පේනවා. අනිත් රූප අඩු වෙනකොට ලොකු වෙනකොටත් ඒක ස්ප්‍රෙඩ් වෙන්නට සිද්ධ වෙනවා. එතකොටත් පොරේ. ඒ නිසා ත්‍රිපිටක චූලනාග කවුද චූරනාග තෙරුන් වහන්සේගේ අදහස ප්‍රතික්ෂේපිත වුණත් ඒකේ යම් වැරදියක් තියෙනවා කියන එක මට පෞද්ගලිකව මං හිතන අදහසක්. හරි. ඍදිමතා සඳහිරු දවන දැන් ඉරිදීයට නවපවපු හඳිරු දෙන්න. ඍදිමතා සඳහිරු දෙදෙනා ස්පර්ශ කරනවා පමණක් නොව ඔන්න බලන්න සඳහිරු කැමතිනම් සඳහි සඳසාහිරු කැමතිනම් පාද කටිලකයක් කොට එහෙමත පාද දෙක තියන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක පාද දෙක තියාගන්න පුළුවන්. ඕනනම් ඒ කුඩේ කැමතිනම් සඳහිරු පීඨයක් කොට එහෙමත ඉඳ ගන්නට පුළුවන්. ඇඳක් කොට එහෙමත නිදන්නට පුළුවන්. හේතු තුන ලෑල්ලක් කොට හේතු වෙනට පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට දැන් මෙතන ඊළඟ වාක්‍යතාව වැදගත් එකක්. එක ඍදිමතෙක් පමණක් නොව දහස් ගණන් ඍදිමතුන් විසින් මෙසේ කරන කල්හි ඔවුන් සෑම දිනාටම කියලාද පරිද්දෙන් සිද්ධ වේ. ඔන්න ඕක තමයි වැදගත් පොයින්ට්. ඕකෙන් ඉතින් ලොකු කතාවක් කෙනෙක්ට දිගහැර ගන්නට පුළුවන්. දැන් ඔන්න 10 දෙනෙක් මේ හඳ ගිනාවොත් ළඟට 10 දිනාටම හඳ එනවා. ඔන්න තමයි ප්‍රශ්න දෙන්නේ. 10 දිනාටම හඳ එනවා. හරි. එසේ වුවද සඳහිරු දෙදෙනාගේ ප්‍රකෘති ගමන සහ ආලෝක කිරීමද එසේම සිද්ධ වෙයි. එතකොට ප්‍රකෘති ගමන ආලෝකය හැම තියෙනවා. එතකොට මේ දෙන්නා ළඟට ගේනකොට දැන් එතකොට කෙනෙක් කියන්නේ කෙනෙක් නෝ අර ඒකෝ හිත්වා බහුදා හෝති වගේ රෙප්ලිකා එකක්ද ගෙනත් තියෙන. එහෙම අපි කියන්නේ නැහැ ධර්මයේ සඳහිරු දෙන්නාව කියනවා කියන්නේ. ඒ යෝගාවචරයට ඒ සඳහිරු දෙන්න ඇත්තටම ආව. නමුත් තියෙන සඳහිරු දෙන්නට වෙනසක් වෙලත් නැහැ. එතකොට කෙනෙක් දැන් මේකේ මොකද්ද ලොජික් එක ගලවන්න මොකද ලොජිකලි හිතන්න ඕනේ කියන්නේ. ඉතින් මොකක් රෙප්ලිකා එකක් ඒ කෙනෙක් හැදිලා ආවා වගේ තමයි කියන්නේ. නමුත් එහෙම විස්තරයක් ධර්මයේ කියන්නේ නැහැ. ඒකත් මම කියන්න තෝනේ. නමුත් දැන් ලොජික් එක දැන් 10 දිනෙට 100 දිනෙට දැන් ඉර 10ක් උන්නේ නැහැ නේ. ඉරවල 100ක් උන්නේ නැහැ. එහෙම නැත්නම් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස්. අපි හැමෝටම වෙනම ලෝකයක්. ඒකත් ප්‍රතික්ෂේපිතයි. දේරවාදී මොකද ඒක වෙන ප්‍රශ්න. අයිඩියලිසම් පැත්තට යනවනේ. සිතයි සිතර සිතෙන් හදන ලෝකයක් මේකේ තියෙන්නේ කියන එක. එහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් මොකද සඳහිරු දෙන්නගේ ප්‍රകൃතිය තියෙනවා කියන එක පිළිගන්නවා ධර්මයේ. ඉතින් එතකොට මෙතන වෙනදී අපිට අචින්තනීය විස්තර කරගන්න බැරි තැනකට එනවා. එතකොට එසේම යම්සේ උදාහරණයකට එසේ වුවද සඳහිරු දෙදෙනාගේ ප්‍රകൃති ගමන සහ ආලෝක කිරීමද එසේම සිද්ධ වේ. යම්සේ තලි දහසක ජලයේ පුරවා ඇති කල්ලි එම තලි දහසෙහිම චන්ද්‍ර මණ්ඩලයේ දිස්වන විට බොහෝ ජනයාට වෙන වෙනමද චන්ද්‍ර මණ්ඩලයේ දැකීම සිද්ධ වන්නාසේ ඒ ඍදිමතා විසින් අදිෂ්ඨාන කරන ලද ඒ ඍදිමතාට කරන දද්දද ඒ ඍදිමතාට සිද්ධ වේ. සඳහිරු දෙදෙනාගේ ගමන සහ ආලෝක කිරීම ප්‍රകൃති ලෙසම සිද්ධ වෙනවා. ඒතකොට දැන් උපමාව දීලා තියෙන්නේ වතුර භාජන තිබ්බම සඳහිරු දෙන්නා වෙන වෙනම දකින්න පුළුවන් 100 දෙනෙක්ට 100 පරිද්දෙන්. ඒක. ඒතකොට මේක රිෆ්ලෙක්ෂන් එකක් ගන්න එතන තියෙන එක අපි ගන්නට ඕනේ. ඒක සඳහිරුවර රිෆ්ලෙක්ෂන් එක අපි දකින්නේ සඳහිරු දකින්නට වඩා එතන වෙලා තියෙන්නේ. කියන්න පුළුවන් දැක්ක කියලා ඒක හරහා. ඒතකොට ඒ වගේ ඉතින් ඒ උපමාවේ හැටියට ඒ වගේ සඳහිරු දෙදෙනාගේ රිෆ්ලෙක්ෂන්ස් 1000ක් ඕන තැටි වලට එනවා වගේ ඉරිදිමතුන් 10 දෙනෙක්ට සඳහිරු දෙන්නා එයා ළඟට එනවා. ඔරිජිනල් එක්කෙනා එතන තියෙනකොට. එතකොට කෙනෙක් පහසුවෙන්ම තරකයක් ගේන්නට පුළුවන්. මෙතන එන්නේ රෙප්ලිකා එකක් හෝ ඒ බඳු දෙයක් මොනවා හරි ඒ මේ වලින් හැදිච්ච එක. ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ සඳහිරු දෙදෙනාම ආවා කියලා. එහෙනම් ඉතින් කියනවා ඒක කියමනක් විතරයි, ප්‍රකාශයක් විතරයි. ඒ වෙලාවේදී වෙලා තියෙන්නේ සඳහිරු දෙදෙනා ගේ රෙප්ලිකා එකක්. මොකද ඔක දැන් සඳහිරු දෙදෙනාට ඔක හරි. දැන් උදාහරණයකට අපි කියමුකෝ ඔක ප්‍රශ්නයක් නේද. දැන් ඔබ්ජෙක්ටිව්ලි නිකන් තරකණයටම විතරක් තරකෙන් අපි ගත්තොත් අපිට පුළුවන් ද වෙන කෙනෙක් මිනිස්සෙක්ව අලියෙක්ව අපි ළඟට ගෙන්න ගන්න කියලා හවොත් මොකද වෙන්නේ. එතකොට අලියව අපි ළඟට ගෙන්න ගත්තොත් අලියා 10 දෙනෙක් අලියව ගෙන්නන්න පුළුවන් ද සඳහිරු දෙන්න ගේනවා වගේ. එහෙම ගෙනාවොත් කවුද ඇවිල්ලා ඉන්නේ? ඒතර ඇත්තම අලියට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රතිතර කියන එහෙම නැහැ. ඒක අවිඥානික වස්තුන්ට විතරයි. මේක සවිඥානික වස්තුවකට මේ ඉරදී වැඩ කරන්න බෑ. හරිනේ? නමුත් එහෙමත් ඇවිල්ලා තියෙනවා නම් ඒතර පැහැදිලියම සිත තැන් දෙකක තියෙන්නට බෑ. එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා හැමුණොත්. එහෙම ආවා කියලා කිව්වොත් ඒතර කියන්න වෙන්නේ එයාගේ රෙප්ලිකා එකක් ආවා කියලා. අර ඒකෝපි හුත්වා බහුදා හෝති එකේම වෙන පැත්තක් ලෙස කෙනෙක්ට කියනවා. ඒකෙදි උනේ තමන්ගේම රෙප්ලිකාස් හැදුවා වෙනවා. අතනදි වෙන්නේ සඳහිරු දෙන්නගේ රෙප්ලිකාස් හැදුවා වෙනවා. ඒතොර බැරි වෙලා හරි ඔය කතාව සජීවී කෙනෙක්ට නැත්නම් අලියෙක්ට දාලා අලියාව ළඟට ගෙන්නලා අලියා වතවත ගන්නවා වගේ මොක් හරි සිද්ධියක් නැත්නම් නිදන් ඉන්න අලියෙක් කියන උදේට අලියා නැත්නම් ගහන්න පුළුවන්. එතන නිදන් ඉන්න අලියෙක් හරි ගෙන්නවා කියන අදහස ගත්තොත් ඒ එහෙම වුණත් දැන් ප්‍රශ්නේ එනවා මේ ළඟට එන කෙනා තුළ විඥානය තියෙනවද? එතන අර ළඟට එන කෙනා දැන් තව කෙනෙක් අලියව ගෙන්න ගත්තොත් එයාගේ අලිය ගාවත් විඥානය තියෙනවද? ඇත්තම අලියගේ විඥානය මොකද්ද වෙන්නේ? එතන නැත්නම් අලියා දැන් තැන් තුනකෙදිද? ඔන්න ඔක ලොකු ප්‍රශ්නයකටම තියෙනවා එහෙම. එතකොට එහෙම එකකුත් පුළුවන් නම් මට ඒක කියන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් බලන එකනේ කියන්න වෙන්නේ. එතකොට එහෙම කරන්න පුළුවන් නම් එතන කියන්න වෙනවා එහෙමනම් මේක අර රෙප්ලිකාස් තමයි මෙතන හැදිලා තියෙන්නේ. එහෙමනම්. එතකොට ඇත්ත අලියව නෙමෙයි ස්පර්ශ කරන්නේ හදාගත් එක්කෙනා වෙන්නට ඕනේ. ඒක විමසනවා නම් ඔය වගේ ප්‍රශ්න කරනවා මගේ ධර්මයේ ඇතුළේ ඉඳලා විමසන්න. නැත්නම් සමහර කෙනෙක් කියනවා මේක බොරුවක්. මේක මේකක් කියලා ඉතින් ඩිස්චාර්ජ් කරන්නට පුළුවන් මේ සඳහිරු දෙන්නයි කතාව පදනම් කරන්නේ. මොකද අනිත් 이르දි ඔක්කොම වගේ අපිට විය හැකි භාවය ගන්නට පුළුවන් ශ්‍රද්ධාව ලොකුවට නැති කෙනෙක් උනත් නමුත් මේ සඳහිරු දෙදෙනාගේ කේදි මොකද සඳහිරු දෙන්නා ගැන අපිට දැනලා තියෙන තොරතුර සහ ඊට පස්සේ මේක මේ වෙන ක්‍රියාවලිය ළඟට ගෙන්න ගන්නවා කියන අදි ක්‍රියාවලිය ඒ සමයකදීම අද තියෙන දැනුම් පද්ධතියත් එක්ක ගොඩක් කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තියෙනවා. නමුත් ඒක අපේ ධර්මයේ හැටියට කළ හැකි දෙයක් ලෙස පාර පෙන්ලා තියෙනවා. ඒ නිසා ප්‍රැක්ටිකලි කරලා බලලා තමයි ඒක මොන හරි දෙයක් කෙනෙක් තීරණයකට එන්න වෙන්නේ. අනිත් 이르දීන්. ඒතන මොකද අනිත් 이르දීන් වල එහෙම ගැටලුවක් එන්නේ නැහැ. මොක හරි යම් කිසි ක්‍රියාවලියක් වෙන්න පුළුවන් කියන එක කට්ටියට අදහසක් එන්නට පුළුවන් මධ්‍යස්ථව බලන කෙනෙක්ට. නමුත් මෙතනදී පොඩි අපහසුතාවයක් මෙන්න මේ කියන ගැටලුවත් මේකේ මතුවෙනවා. ඇත්තටම මොකද්ද එන්නේ මෙතනද? රෙප්ලිකා එකක් ආවා කිව්වොත් එතනදී ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. හැබැයි ඊළඟට එන ප්‍රශ්නේ තමයි එයා සඳහිරු දෙන්න ගාවට ගිහිල්ලා ස්පර්ශ කරනකොට එතකොට මොකද්ද එයා ස්පර්ශ කරන්නේ? එතකොට ඇත්තටම ඒතර කියනවා ඊර ඉර්ධී ආනුභාවයෙන් ඒ හානිය වෙන්නේ අද තියෙන හඳහිරු ගා අපිට පේන හඳහිරු ගාවට යනවා. එහෙම නැත්තම් එයා අර දැන් සඳහිරු දෙදෙනාගේ වෙනම කතා මෙතනදී ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී හැබැයි ඒත් දැන් ධර්මයේ හැටියට ලඟ වෙන්න බෑ යාට. මොකද එයාගේ මහා දැවන්ත අනුභවයක් තියෙනවා. නමුත් 이르දි මතාට යන්නට පුළුවන් එයාගේ 이르දි අනුභවය. ඉතින් ওই විදිහට ඔකේ පැතිකඩ මේකත් කීපයක් තියෙන එක. ධර්ම ග්‍රන්ථවල මෙහෙම තමයි මේක විස්තරලා තියෙන. ඒක තනිකර සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළා තියෙන. ඉතින් ওই තමයි මේ අවසාන 9 වෙනි 이르දි. ඉතින් අද අපි කතා කරා ආකාශයේ ගමන් කරන 이르දියත් සඳහිරු දෙන්න පරාමර්ශණය කරන විදිහ. ඊළඟ සමානේ තවත් වැදගත් මාතෘකාවක් ආරම්භ වෙනවා. යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති කියන එක දීර්ඝයි පාඩම. නමුත් ඒකෙත් ගොඩක් වැදගත් දේවල් සහ අර කියපු දේවල්ම රිපීට් වෙනවා බවකුත් තියෙනවා. නමුත් ඒක ලස්සන මාතෘකාවක්. ඒකෙදි බ්‍රහ්ම ලෝකයේ දක්වා වසංගේ පවත්තන්නේ කෙසේද කියන 이르දිය ගැන කතා කරන දසවෙනි 이르දිය. ඊළඟට අපි මනෝමය 이르දියයි ඊළඟට විකූර්වණ 이르දියයි කතා කරනවා. ඉතින් පස්සේ අපි මේ වාරයට අවශ්‍ය පාඩම් ටික නතර කරනවා. හොඳයි නะ. ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබෙනවා. හලෝ.
තේරුම් ගන්නවද? ඔව්. අහනවද?
අහනවා අහනවා.
ආසනස දැන් අර මේ මුලින්ම කිව්වනේ අර මහා මෙරුව පරිවර්තයේ දැන් මොනවද ජම්බුද්දීපයයි පූර්වාන්තයයි ඒ ටික තියෙනවා කියලා හතරක් වටේ. අනේද? ඔයගේ ඊට පස්සේ 84000 කුඩින් ජලයෙන්ද කොහෙද ඊට පස්සේ සූර්යයායි සමී යන ගමන්පතේ තියෙනවා ඉන්නවා
40000
මට දෙන්නම විදියට ඔව් ඊට පස්සේ දැන් ඉතනින් මොකක් හරි ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නයන් නිසා ඒ තියෙන වළල්ලෙන් පිටට සූර්යාලෝකයට යන්න බැරි කතාවක් තමයි මට ඇහුනේ මේ මොකද මොකක් හරි ගුරුත්වාකර්ෂණයේ වැඩි නිසා ඒ අංශය යන්න
බෑ නෑ. එතන මම අදහස් කරේ එහෙම ගන්න නෙවෙයි. මෙතන තියෙන හැටියට ඒ පර්වතයේ තියෙනවනේ. ඒ දැන් චක්‍රවාල පර්වතයේ මෙහෙමනම් ඉරහඳ මෙහෙම යන්නේ කරකෙන් මේ කොටේ. එතකොට මේ පර්වතයේ හින්දා ආලෝකය යන්නේ නැත්තේ එහා පැත්තට. අර ගුරුත්වාකර්ෂණ කතාවක් කිව්වේ බ්ලැක් හෝල් කියන මේ කළු කුහරය කියලා කියන්නේ අපේ විද්‍යාත්ම ඒකේ තියෙන කතාවක් කිව්වේ. ඒ කියන්නේ විද්‍යාත්මකව කළු කුහරයක් වෙන්න ආලෝකය නික්මෙන්න තියෙන හේතුව අධික ගුරුත්වයක් තියෙනවා. එතකොට මේ ගුරුත්වයට මේ ආලෝක අංශුවකටවත් ෆෝටෝන් එකකටවත් ගැලවෙන්නට බෑ. ඒකයි අදහස් කළේ. ඉතින් මේ මෙතන කතා කරේ වෙනයි. මේක වෙනස් එකක් කොහොමද?
ඔව්. ඒක පැහැදිලි සම්මාසෙ දැන් ඒතර මේ තවත් ප්‍රශ්නක් තියෙනවා. දැන් අර නම් මොකක්ද මේවා චක්‍රවාල තුනක් එක්කම නම්න්නේ ඔය අර
ලෝකාන්තරේ
සීත හරි මොකක්ද ඔය ලෝකාන්තරේ හැදෙන්නේ එතකොට මට හැමන විදිහට මේ ලෝකාන්තරයේ සම්මාංශ කිව්වා උඩට ඇවිත් කට්ටියක් පල්ලෙහාට වැටෙනවා නම් මොකද
වෙන්නේ? ඔය කියන්නේ ඒක දැන් මෙහෙමනේ දැන් මේ දැන් ලෝක දැන් මෙහෙම පර්වත මෙහෙම පාත්‍ර තුනක් ගන්නකොන එක. ඒතර පාත්‍ර තුනක් හේතු කරාම වැඩ ඉදසක් ඉරිනවනේ. එතකොට ඒ පාත්‍රවල මේ දැන් මෙහෙම තියෙනවනේ සර්ෆිස් එක. මේකේ තමයි මේ සත්වය එල්ලිලා ඉන්නේ. සත්වය එල්ලිලා ඉන්නේ මේකේ. ඒ චක්‍රවාල පර්වතේ.
පාත්‍රේ එල්ලිලා ඉන්නේ.
පාත්‍ර පිටපැත්තේ. පිටපැත්තේ.
එහෙම. ඔව්.
හරිනේ. හරිනේ.
එතකොට ඒක බලහට වැඩින එකක්
කියන්නේ. ඒ කියන්නේ දැන් ඒ ආලෝකයේ නැහැ ඒ කට්ටිය අන්ධකාරයේ එහෙම මේ අර නිකන් අපි කියන්නේ වවුල වගේ එල්ලිලා ඉන්නවා කියලා කියන්නේ. දැන් අර කඳු නගින අය දැකලා තියෙනවනේ කඳු නගින අය යන්නේ මෙහෙම කරක. අයි වගේ ඒ කට්ටිය ඉතින් අන්ධකාරයේ මෙහෙම යනවා. යනකොට ඔන්න දැන් තවත් සත්වයෝ ඉන්නවා එල්ලිලා. එතකොට මේ දෙගොල්ලෝ ඇවිල්ලා හැප්පෙනවා. ඉතින් මහා දෙවන්ත කන්දක් නෝ මේ කියන විදියට. එතකොට ඊට පස්සේ මේ මේ එතකොට මේ කට්ටිය හිතනවා කෑමක් කියලා. මොකද බඩගින්නේ කන්න දෙයක් නෑ. කන්ද කෙල්ලිලා ඉන්නේ මොන කෑමක්ද? එතකොට ඊට පස්සේ එතකොට කෑමක් කියලා හිතලා මේ කට්ටිය මේවා කරනකොට පොරවදිනකොට දෙන්නම වැටෙනවා ඩග්ගා. ඒ වැටෙන්නේ මහා ප්‍රපාතයකට. හරිනේ ඒකද වැටලා කුඩු වෙනවා ශරීරේ. ඊට පස්සේ ආයෙ මෙතන පහළ වෙනවා ඒකට.
ආයෙ කියන්නේ ඒ පල්ලෙහාට වැටෙනවා කියන්නේ පල්ලෙහාට වැටලා මැරිලා ආයෙ තවත්වයක් ඇතිලා
ආයෙත් මැරිලා ඉපදෙනවාට කියන්නේ නැහැ. එතන මට මතකයි ඒකට විනාශ වෙලා ශරීරේ එතන පහළ වෙනවා. ඒ කියන්නේ එකම ප්‍රතිසන්දිය මැරි ඉපදෙනවා කියන එකක් නෙවෙයි එතන තියෙන මට මතකයි. ඔය හැම එකක් නෙවෙයි එතන
තියෙන.
ඒකටි මැරිලා උපදිනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒක මම දන්න තරමින් මට මතක හැටියට මැරිලා උපදින එකක් නෙවෙයි එතන වෙන්නේ. ඒකටි විනාශ වෙලා අපේ එතන හැදෙනවා. ඒ කියන්නේ එකම උප්පත්ති තමයි තියෙන්නේ මට මතක හැටියට. මේ තොරතුරු තමයි ග්‍රන්ථවල තියෙන්නේ සහ මේ සමාධියෙන් බලන අයට විස්තර කරන්නෙත් මේ තොරතුරු තමයි. නමුත් මේ විද්‍යාත්මකව අපි දකින්න එක අපි ඩිනයි කරන්නත් බෑ. මොකද ඒක මේ මේ ඔව් දැන් හදට ගියානේ මිනිස්සු. ඒ නිසා මේ 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 ඉතින් මට අපි ඒ සයිනාසලත් කියන එකක් තමයි මේක කොහොමද මේ දෙක මේ කම්පැටිබල් වෙන්නේ කියන එක විස්තර කරගන්න බෑ කියන එක. තේරෙන්නේ නැහැ කියලා.
සනස මම අහලා දෙනවා මිත්‍යා දෘෂ්ටික තියෙන අය කියලා.
නියත මිත්‍යා දෘෂ්ටිකය වතින්නේ අවිචිය. ඊට පස්සේ අවිචියේදී ලෝක විනාශයේදීත් නියත මිත්‍යා දෘෂ්ටිකය වෙන සක්වලක අවිචියට මාරු වෙනවා. ඊට පස්සේ එතනත් ලෝක විනාශයක් සිද්ධ වෙනවා නම් එයා මේ අවකාශයේ පැසෙනවා කියලා තමයි කියන්නේ. තනක අවකාශයේ තනක පැසෙනවා කියලා සංග්‍රහ ග්‍රන්ථවල දක්වලා තියෙනවා. අටුවායිත ඇති මං හිතන්නේ. ඉතින් එහෙම නැතුව නියත මිත්‍යා දෘෂ්ටිකය ලෝකාන්තරයකට යනවා කියලා එකක් නැහැ.
මේක උපදින්න කොහොම කටියද?
ඇති මට මතක නැහැ කොහොමද කියලා.
ගොඩාක් වෙනසක් ගොඩාක්
තේරුම් ගන්න නැහැ. තේරුම්
අටුවාව නැතත් දැන් ත්‍රිපිටකය තියෙන ලෝක විග්‍රහය උනත් විග්‍රහ කරන්න පුළුවන් අවිඥා බලයක තියෙන කියන්නේ ප්‍රත්‍යක්ෂ විදිහට ඉතින් අවිඥා බලයෙන්ම තමයි බලන්න පුළුවන් නේද සාමිනාංශ එහෙම කියන්න බැහැ නැත්තම් ඒවේ තියෙන දේවල් අර
නෑ ඉතින් මෙහෙමයි අවිඥාවෙන් දිවසෙන් බලන ස්වාමින්වහන්සේලා පච්චුප්පන්නව දිවසින් බලපු සමහර අය දිනවා ඒකේ ලිමිටේෂන්ස් බලන්න පුළුවන් සමහර අය ඒක ලොකුවට දකින්න ඉන්නවා සමහර අය පූර්වේ නිවාසානුස්මෘති ඥාණයෙන් බලනකොට විශේෂයෙන්ම බ්‍රහ්මතල ඔය ලෝක විනාශය කියන එක අභිඥාවෙන් බලනකොට පුබ්බේ නිවාසයෙන් බලනකොට බලන්නේ බ්‍රහ්ම ලෝකයේ ආත්ම භාවයක් බලලා ඉන්න එකක ඉඳලා මොකද අපි හැමෝම බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ ඒ කාලෙදි එතකොට එතන ඉඳලා ලෝක විනාශය බලන එක තමයි ඔය තියෙන සංවට්ට කප්පේ ඒ කියන්නේ ඒක අපි ඊළඟ සෙමෙස්ටර් එකේ අපි කරනවා ඇත්තට මේ පන්තියේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා පාඩමක්. ඒක කියනවා මේ අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට්ට විවට්ට කප්පේ කියලා කියනවා. ඒක බලනවා කියලා කියනවා. ඒතර ලෝක විනාශය බලනවා එයා. ඒ බලන්නේ බ්‍රහ්මතෝ, මොකද ඒ කාලේ මේ මනුස්ස ලෝකයේ එහෙම සත්වයෝ නැති නිසා සංවට්ටිවට්ට කල්පයේ ඇතුලේ පොඩි කාලයක උපදින්නට පුළුවන්. නමුත් ඒක විනාශ වෙනකොට කවුරුත් නැහැ. ඉතින් ඒතර බ්‍රහ්ම ලෝකේ තමයි බලන්නේ. ඉතින් ඒතර එහෙම බලන අයටත් ඒක පෙනෙනවා කියන්නේ ඔය 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 අපි විස්තර කරන ස්ට්‍රක්චර් එක තමයි පේනවා කියලා කියන්නේ. ඒ නිසා මේ දැන් ඔය දිවසින් බලනකොට දිව්‍ය තල, ඊට පස්සේ මහමේරුව සමහරුන්ට පේනවා, සමහරුන්ට පේන්නේ නැහැ. ඒතකොට ඉතින් ඔය කියන කතා ටික ওই විදිහට තමයි පේන්නේ. ඉතින් ඒ පේන එකයි මේ ග්‍රන්ථයේ තියෙන එකයි අතර වෙනසක් නැහැ. මම දන්නවා එහෙම මට එහෙම අහලා නැහැ. මම ඒ කට්ටියට පේන එකයි ග්‍රන්ථයයි يعني ඒක ගොඩක් ඒ කියන්නේ සමපාත වෙනවා ගොඩක් වෙලා. ඉතින් ගොඩක් කියන්නේ ඒක එහෙම තමයි පේන්නේ. ඉතින් නමුත් අපි අද අත්දකින්න එකට ලොකු පරස්පරකම් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු පරස්පරක. දෙවන්ත පරස්පරකම් එක තමයි අපි දකින්නේ. ඉතින් ඒකට උනාසිරා කියන්නේ මේ පේන එක ගැන උනාසිරාට සැකයක් එන්නේ නැහැ. මොකද ඒක දකිනවා සහ ඉතින් අර එදිනෙදා ජීවිතයේ තියෙන දේවලුත් දකින්න පුළුවන් ඒ දිවසේට. ඒකයි තියෙන්නේ. කියන්නේ මෙතන ඉඳලා අහවල් තැන තියෙන දේ, අහවල් තැන තියෙන දේ උනාසිරා බලනවා. ඒතකොට ඉතින් සමහරට කෝල් කරලා පාවහම ඒක කන්ෆර්ම් වෙනවා. මෙහෙම මෙහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ කියලා. ඉතින් එහෙම හැකියාවත් එක්ක බලනකොට අර සාමාන්‍ය පතිව ඉක්මෝල යනද යක්ෂයෝ ප්‍රේතයෝ මෙම අවකාශයෙන් හැටි දෙවියෝ. ඒක නැතිනම් අපිටත් ගැටලුවක්, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට ගැටලුවක් නැහැනේ. අදෘශ්‍යමානව සියුම් රූපයක් තියාගෙන ඉන්න පුළුවන්නේ. එහෙමනේ ඒක ජස්ටිෆයි වෙන්නේ. නමුත් අර ලෝකේ තියෙන ස්ට්‍රක්චර් එක බලනකොටත් ඕක තමයි පේන්නේ. ඒතකොට තමයි උනාසලත් කියන්නේ මේ හිතාගන්න බෑ මොකද්ද මේ අපි අත්දකින්නේ කියලා. අත්දකින්නවා කියන්නේ අපි අද ආහසට ගියොත් එහෙම අත්දකින්න එකක් තියෙනවා, අභ්‍යවකාශයට ගියොත් අත්දකින්න එකක් තියෙනවා. ඒකයි මේකයි සමාන කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ.
ස්වාමීන් වහන්සේ මේ යශෝදරා දේවියගේ ආපදානයේ ඉරුත්පත්හාරි පහළ වෙන තුනේ තියෙනවානේ මේ ඇත්‍රුවක් අස්රුවක් පව්වක් මහසෛර චන්දුද හිරුද මේරුවද සක්‍රුවද දැක්කුව කියලා. එතකොට එකෙන් කියන්නේ එතුමිය අනෙක් කට්ටියට ඒ ටික පේන්න සැලැස්ව කියලා.
වෙන්න ඇති බලන්න වෙනවා. ඒක මට ඒක දැන් මංගල ෆෝන් එකේ නැහැ බලන්න. එතුමිය විකූර්වණය කර බවකුත් මං අහලා තියෙනවා. ඒක බලන්න ඕනේ අපදානේ මං. ඒ කියන්නේ විකූර්වණය කර බවකුත් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ යාගේ රූපේ වෙනස් කරගත්ත එක වෙන්නත් පුළුවන්. නැත්නම් අනිත් අයට පේන විවර ලෝක විවරණය කරා වෙන්නත් පුළුවන්. ඒක මන් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. බලන්න ඕනේ ඒක කියලා. ඒක ටිකක් දීර්ඝයි අපදාන.
රික්වෙස්ට් කරනවා.
දීර්ඝයි ඒ අපදාන.
වහන්සේ පුළුවන් නම් මේ තුමේ මේ ඉත්‍තිපාත්‍යහාරේ පොඩ්ඩක් විස්තර කරන්න කියලා මේකම. ඒකේ අර ඔක්කොම වහන්සේ කියන දේවල් ටික මේ ගොඩක් ඒවා තුමේ කරලා තියෙනවා එතන. එක එකම තැනක.
ඒ මට ගොඩක් වෙලාවට ඒක මං හිතන්නේ විකූර්වන ඉරිදි යටතේ තමයි මං අහලා තියෙනවා. බලන්න ඒක. මොකද සංගමිත්තාත් කරා කියලා කියනවා. විකුරුණ ඉරිදී ප්‍රතික්ෂේපිතයි. නමුත් ඒක බලන්න කොහොමද ඒක කම්පැටිබල් වෙන්නේ කියලා ඒක බලන්න වෙනවා. බලමු මම ඉස්සරහට බලමු. මේ ඒක ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ මේ 50 වෙනි පාඩමට තමයි ඒක සම්බන්ධ වෙන්නේ යම් හෝ ක්‍රමයකට. නමුත් යසෝදරාවගේ ලොකුවටම සම්බන්ධය හම්බ වෙන්නේ අපිට පූර්වේ නිවාසාන ස්පතිඥාණයට. එතුමියගේ උබේ නිවාස ඥානයේ තමයි විශේෂයෙන් කතා කරන්නේ මහා විඤ්ඤා ප්‍රාප්ත කියලා. එතන තමයි උන්වහන්සේ එතුමියට සාරාංශකීය කල්පලක්ෂයකටත් එහා බලන්න පුළුවන් කතාව හම්බ වෙනවා අපදානයේදී. සහ ඒකාසංකීය කල්පලක්ෂය බලන්න පුළුවන් බව අංගුත්තර අටුවාවේ. ඊට පස්සේ එතුමිය ඇතුළු බෝධිසත්වයන්ගේ බිරින්දෑවරු 18 18ම එතුමිය හා සමානවම අතීතයේ බලන්න පුළුවන් කතාවක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තවත් 10000කට බිරින්දෑවරු සාරා සංකීය කල්පලක්ෂය බලපු කතාව. ධම්ම රුචි කියන ස්වාමීන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයට කලින් කතාව කියන එක, බක්කුල තෙරුන් වහන්සේගේ එකා සංකේය කල්පලක්ෂය කතාව. ඉතින් ඒ වගේ ඒ පුබ්බේ නිවාස කතාවේදී තමයි එතුමියගේ ඒ මේක පේන්නේ. නමුත් එතුමිය හැබැයි විශේෂ 이르දි ප්‍රාතිහාරයක් පානවා පිරිනවම් පානට කලින්. මේ ඒකෙදී ලොකු අනිත් ශ්‍රාවිකාව ප්‍රජාපතියත් කරනවාද මට මතක හිතේ කරනවා. නමුත් එතුමිය මොකද එතුමියගේ මේවා කවුරුත් දැනන් හිටියේ නැහැ වෙනකොට. ඒ වෙනකොට එතුමිය එහෙම නිකන් අර බෝධිසත්වයන්ගේ ගිහි කාලේ බිරිඳ එහෙම කියලා එහෙම ලොකු අර මේකක් කරලා තිබුණේ නැහැ කට්ටියට ඉදිරිපත් වෙලා. එතුමිය හරි හොඳ නිහඬ මං හිතන්නේ සාමාන්‍ය ජීවිතයක් තමයි පැවිද්දෙක් ලෙස ගත කරන්නේ. ඉතින් අවසානයේදී එතුමියගේ අනුභවය පෙන්වන්න කියලා තමයි බෝධිස් බුදුරයන් වහන්සේ
ඉල්ලා සිටිනකොට ඒ දෙක කර
එක ගැටලුවක් මේ එවපු ගැටලුවක් මේ මහා සමය සූත්‍රයේ සඳහන් වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ දේවතාව සහ මෛත්‍රී කායික කරුණා කායික දෙවියෝ ඉන්නවා කියලා. ඒක විස්තර කරලා තියෙන්නේ මේ මාපෝ කසිනාදීෙහි අරමුණුගෙන භාවනා කොට ඉපදුණු ආපෝ යනාදී නමින් නම් ඇති දෙවියෝ එදා පැමිණියහ. මෛත්‍රී ධ්‍යානයේද කරුණා ධ්‍යානයේද පරිකර්ම කොට උපන් දෙවිවරු. එතකොට මේ දෙවිගුරු ලෙස සඳහන් කළේ බ්‍රහ්මයන්ටද? එතකොට ධ්‍යාන ලැබෙන භාවනාව අනුව එම දෙවියන්ගේ වෙනසක් තියෙනවද?
ඔව්, يعني පැහැදිලිවම වෙනසක් තියෙනවා. ඒකට ප්‍රතිසන්දි වෙනස්නේ. ප්‍රතිසන්දි සිත වෙනස්, අරමුණ වෙනස්, චරිත ලක්ෂණ එතකොට වෙනස්. ඒකට දැන් මෛත්‍රී ධ්‍යානයෙන් ඉපදිච්ච කෙනාගේ මෛත්‍රී බලය වැඩි, ආපෝ කසිනේ ඉපදුනට වඩා. ඉතින් ඒකට බ්‍රහ්මය ගැන මේ තියෙනවා. ඒක දේව කියන වචනේ බ්‍රහ්ම දේව කියන දෙගොල්ලන්ටම යොදන්න පුළුවන්. දේව කියන වචනේ හරි බ්‍රෝඩ් වචනයක්. උදාහරණයක්. ඒ කියන්නේ දේව කියනකොට සාමාන්‍යයෙන් බ්‍රහ්මය ගන්න පුළුවන්, දෙවියෝ ගන්න පුළුවන්, භූමාටු දෙවිවරු ගන්නට පුළුවන්. යක්ක කියන වචනයත් යොදන්නට පුළුවන් සාමාන්‍යයෙන් දෙවිවරුන්ටත් එහෙම. බ්‍රහ්මයන්ට මට මතක හිටියෝ දන්නේ නැහැ. හැබැයි යක්ක කියනකොට විරූපී රූප, භයානක රූප තියෙන අයයි ලස්සන රූප තියෙන අය දෙගොල්ලම ගන්නවා. දේව කියනකොට ලස්සන ප්‍රසන්න රූප තියෙන අය තමයි ගන්නේ සාමාන්‍ය. ඉතින් ඒ නිසා දේව කියන වචනේ ගොඩාක් මේ සම්මුති දේව කියලා තියෙනවා. රජුරුවන්ටත් දේව කියලා කියනවා. ඉතින් එහෙම රහතන් වහන්සේට විසුද්ධි දේව කියලා කියනවා. ඉතින් එහෙම වචනේ තියෙනවා. නමුත් අර දෙවියෝ බ්‍රහ්මයෝ දෙගොල්ලන්ටම දේව කියලා විවහාර කරනවා. ඉතින් ඒ නිසා පංච ගති කතාවේදී දේව ගතිය කියනකොට බ්‍රහ්ම දේව දෙගොල්ලම ඇතුළත්. ඉතින් ඒ නිසා එතන මහා සමේදීව දේව කියලා අදහස් කරලා තියෙන බ්‍රහ්මයෝ. සහයි කට්ටිය ඒ ලැබෙන ධානයේ අනුව වෙනස් වෙනවා. ඒ කට්ටියගේ හැකියාව, හැකියාව කියන්නේ ගති ස්වභාව, චරිත ලක්ෂණ ය වෙනස් වෙනවා. ඉතින්
අවසරයි ගෞතම ස්වාමීන් වහන්සේ, දෙවන සරණයි. ගියේ සතියේ ලබා දුන් උපදේශවලට අනුව භාවනාව සිදු කළා. ඉදිරි පියවර සඳහා උපදෙස් නමස්කාර පූර්වක බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ.
පැය කීයක් ඉන්න පුළවනද? කොහොමද? හතක් කියන්නේ. හොඳයි, බොහොම හොඳයි. දැන් එහෙමනම් ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ පංචවිද වශීතාවේ ඇති කරගන්න මේ සුමාන ඇතුළේ. දැන් හුරු වෙන්නේ නේද? ඒ කියන්නේ ආවජන, වුට්ටාන, සමාපජන, පච්චවෙක්කන සහ පච්චවෙක්කනේදී උපේක්ෂා, ඒකාග්‍රතා කියන ධ්‍යානාංග දෙක හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්. තමන් ඒ ෂණේදී ධ්‍යානයට සමවදින්න, නැගී සිටින්න. ඒ විදිහට පංචවිද වශීතාවය විනාඩියට විනාඩි තප්පර 30ට තප්පරයට දක්වා අඩු කරගෙන, ඒ විනාඩි තප්පර 5, තප්පර 10, තප්පර 5 හිමෙම අඩු කරගෙන කැමැති කැමැති පරිදි ඒ ඉරියව්වල, නානා ඉරියව්වල සමවැදිමින් නැගී සිටමින් ඒ අර කලින් ධානවලට කරා වගේම පංචවිද වශීතාවේ සතියක් පුරා මේ ආකින්චඤ්ඤායත ධ්‍යානය වෙනුවෙන් සිද්ධ කරගන්න.
ඉමයි ස්වාමීන් වහන්සේ, ගෞතමී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
දැන් මට ප්‍රශ්නයක් අහන්න, ඔය ධ්‍යාන වලින් දැන් සාමාන්‍යයෙන් හිත වඩා රුචි කරන්නේ මොකටද? කලින් මේ ළඟදී ලැබුවේ කරද
නැත්නම්
ඔයට ඕක රුචි වැඩිද?
මේ ධ්‍යාන.
හරි. එතකොට මේ ඒ කියන්නේ හැබැයි ප්‍රණිදිය තියාගන්නට ඕනේ. ප්‍රණිදිය, ඒ කියන්නේ හිත ඇතුලේ ප්‍රණිදියක්, ප්‍රාර්ථනාවක් ලෙස තියාගන්න හැමදාම රාත්‍රී නින්දට යන්න කලින් වගේ. බැරි වෙලා හරි ඒ කියන්නේ අපිට ඒක වෙන්න පුළුවන්, අපේ ජීවිත නැති වෙන්න පුළුවන් ඕන වෙලාවක. කාලක්‍රියා සිද්ධ කළොත් තමන් චතුර්ථ ධ්‍යානයෙන් වේහප්පල තලයේ උපදින්වා කියන ප්‍රාර්ථනාව නිතර තියාගන්න හිතේ. ඒක හැමතිස්සෙම හිතේ නිතර නිතර වඩන්න. හරිනේ? ඒක වඩන්න කියන්නේ ඒ ප්‍රාර්ථනාවක් ලෙස හිත තුල පවත්වන්නට ඕනේ. ඒ කියන්නේ නිතරම නෙවෙයි, දවසට. ඒ කියන්නේ අර ඒක තේරෙන්නේ මං කියන්නේ ඒක අදිෂ්ඨානය ඇති කරගෙන දිනකට රාත්‍රියට එහෙම නිදිට යන්න කලින් ඒ අදිෂ්ඨානය තියාගන්න. ඊට පස්සේ ඒ නිද්දට කල් යන්න කලින් වගේ ටික වේලාවක් පඨවි කසිනේ චතුර්ථ ධ්‍යානෙ. දැන් පුළුවන් චතුර්ථ ධ්‍යානෙට පොඩ්ඩක් සමවදින්න. සහ හදිසිය හෝ නැත්නම් මම කාලක්‍රියා කරන විට මේ තලයේ උපදින්වා කියන ඒ වේහප්පලේ බ්‍රහ්ම තලයේ කෙරෙහි හිත තියලා ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට ඕනේ. හරිනේ? දැන් තමන් ඉන්නේ අරූප තලයන්හි. එතකොට දැන් තමන්ට ප්‍රිය, පැහැදිලියම අරූප ධ්‍යාන ප්‍රිය වෙනවා. ඒක බය වෙන්නට එපා මේ කියන්නේ. ඒ අරූප ධ්‍යාන ප්‍රිය වෙනවා. නමුත් ප්‍රතිසන්දිය ගන්නට සුදුසු තැන තමයි වේහප්පල බ්‍රහ්ම තලය. අනිත් බ්‍රහ්ම තල වලට වඩා ශක්තිය නිසා ඒක කෙරෙහි අදිෂ්ඨානය තියාගෙන රාත්‍රියට දැන් පොඩි වෙලාවක් විනාඩි 15ක් 20ක් වගේ සමය දීලා ඒකෙන් නැගී සිටලා මේ ධානයෙන් වේහප්පල තලයේ උපදින්වා කියන ප්‍රාර්ථනාවක් තියලා නින්දරන එක 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 තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත් මොකද ඉස්සරහට දැන් ලොකු ගමනක් යන්නට තියෙනවා භාවනාවල. ඉතින් ඒ ප්‍රාර්ථනාව තියාගෙන කටයුතු කරන්න. දැන් පංචවිධ වශීතාවේ ආකින්චඤ්ඤායතනෙට ඇති කරගත්තා.
සාදු 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 උපදේශ නමස්කාර ලොකුටකෝ පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.
අවසරයි ප්‍රමුඛනේ ප්‍රශ්න දෙකක් තියෙනවා. තරම් පළවෙනි ප්‍රශ්නේ තමයි උවන්සේ අර මේ ඩයරෙක්ට් රූපය ඇඳලා ඒ කියන්නේ මට මේ ඒ කියන්නේ මට ඒ කියන ටිකක් අයින් කරලා ඇබ්ස්ට්‍රැක්ෂන් එකක් වගේ ගත්තොත් තමයි හඳුන්නේ මට එක පාට පෙන්නේ මේ අර උවන්සේ දේශනා කරේ දිවයින් හතර කියන්නේ පූර්ව විදේය දඹදිව තලය ඊට පස්සේ උතුරු කුරු දිවයින ඊට පස්සේ අපර ගොයන. එතකොට ඔය හතරේදී අපි හඳුන්නේ දැන් අපි කියමු ඔකේ මන් කොහරි මට මතක විදිහට මිලින්ද ප්‍රශ්නේ. ඒකේ දක්වලා තියෙනවා දඹදිව තලයේ මධ්‍යාහ්නය වෙනකොට පූර්ව විදේයට උදෑසන ඊට පස්සේ උතුරු කුරු දිවයිනට ඒ වෙලාවට මේ සවස් යාමේ
රාත්‍රියේ
මධ්‍යාහ්න අපරගුණ අපි හම්බුනේ එතකොට ඒ වෙලාවට
උදේ
මධ්‍යම රාත්‍රිය
උදේ
එතකොට අපි හම්බුනේ දැන් ඔක ගෝලීය උනත් ඒක එහෙම වෙන උදාහරණයක් විදිහට අපි කියමු දැන් ඕස්ට්‍රේලියාව වගේ කියලා මේ ඒ හරි ජපානයේ ඒ ලයින් එක කියලා මේ අක්ෂාංශය කියලා මේ පූර්වයේ දඹදිව තලයේ එක සිංහියාව හරි අපි ඒ හරි ඊට පස්සේ තුරුකුරුණදී වෙන්නේ මේ එක යුරෝපයේ හරි ඒ හරියක් කියමු. එතකොට ඊට එහා පැත්තේ රොස් මද කැලිෆෝනියා වගේ පැත්තක් අපි හඳුන්නේ ආවොත් එහෙම උතන අපරගුණට උතන අර ගෝලීය බව විසඳනවානේ. ඒ කියන්නේ එක ලොකු දෙයක් නේද අපි හඳුන්නේ පුතේ ඔය අවුරුද්ද අස්ථානකට කලින් පැතලී කියලා හිතාගෙන ඔහොම ඔය වෙලා වෙනසක් කොයි විදියට තියෙන එක සෑහෙන ලොකු වැඩක් අපි හඳුන්නේ අවුරුදු දස් කාලයකට කලින් ඒ වගේ දයක් මේ කියන්නේ මම කියන්නේ ඒකත් ඒකම ලොකු දෙයක්. ඊට අමතරව මේ අපි අමතර වන්දනාවේ ගියාම තියෙනව නේද මහමේරුව මේ ඉන්දියාවේ. ඒක ගැනද ඔය කියන්නේ අපි හඳුන්නේ වෙන දෙයක්ද ඔක?
නෑ මහමේරුව කියලා එකක් ඉන්දියා වන්දනාවේ නම් මම අහලා නැහැ. වන්දනාව යනකොට මහමේරුව පෙනෙනවා කියලා. මේ සාමාන්‍යයෙන් මොකද්ද හිමාලය පර්වතයේ ඉවර හිමාරය ගැන කියනවා නැතුව මේ මහමේරුව පර්වතය ගැන අපි අහලා නැහැ. ඉන්දියා මේවා කරනවා කියලා අනෝතප්ත විලක් ගැන කියනවා. නමුත් ඒක එතන කවුරුත් යන්නේ නැහැ සාමාන්‍ය. ඒක නිකන් මේ අපි මිනිස්සු යන තැනක් එතන මේ අද කියන අනෝතප්ත විල කියන්නේ. ඉතින් ඔබතුමා කියන එකේදී අර මේ ඔය සමහර බෞද්ධ මම කොහොමද කියන්නේ ඒක ඈත කාලින බෞද්ධ විචාරකයන් අතර කියලා කියන්නේ නැත්නම් ස්කෝලර්ස්ලා අතර කියන්න පුළුවන්. මොකද්ද මේ බෞද්ධ කවුද කියන්නේ ස්කෝලර්ස්ලා මේ අධ්‍යාපනයක ලැබන අය උගත්තුන් අතර සමහරු අදහස් කරන එකක් තමයි මේ මහමේරු පර්වතය කියන්නේ අදෘශ්‍යමාන sorry magnetic field එක පොළවේ කියලා. එතකොට ඒක නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි හරහා යන මේකක්. එතකොට ඒක වටේ ඔබතුමා කියන වගේ හතර දිශාව ගන්නවා. එතකොට මේ හතර දිශාවේ ඔය ඉරහඳ මොකද නේද sorry අදවල් වීම අවුව වීම හවස් වීම කියන කටයුතු දෙක එනවා. ඉතින් ඒක ඒ කියන මූලික සාධකයට විතරක් ඕක ගන්නට පුළුවන්. නමුත් ඔය කියන ගැටලු තමයි චක්‍රවාල පර්වතයේ පිළිබඳ ගැටලුව. ඊට පස්සේ දැන් ඔය අපි දැන් පොළොව යට සාගරයක් තියෙනවා කියලා හොයා ගැනීමයි මේ කියන එකයි දෙකක්. මේ කියන්නේ මේ පටවි සන්ධාරක ජලය කියලා කියන්නේ සියලු චක්‍රවාල දරාගෙන ඉන්න ජලය. පොතේ තියෙන එක මම කියන්නේ. ඒතල ඒක වෙනස්. ඒතකොට දැන් සමහරු කියනවා මේ පොළොව යට ජලය හොයා ගැනීමෙන් පටවි සන්ධාරක නෑ. මොකද පොළොව යට ජලය පොළොවෙන් වැහිලා තියෙන එකක්. ඒක පොළොව ඇතුලේ තියෙන එකක්. මේක එහෙම නෙවෙයි, මේ පොළොව මේ ජලයේ පා වෙන එකක්. එතකොට දැන් භූමි කම්පාව ඇති වෙනකොට අදහස් කරන්නේ වාතලය කම්පා වෙනකොට ජලතලය කම්පා වෙනවා. මෙහෙම වාතලයේ කම්පා වෙනකොට අටුවයි තියෙන හැම. ඒතර ඒක ජලතලයේ කම්පා වෙනකොට ඒක ලුකු නිසා දැන් පෘථිවියත් මෙහෙම කම්පා වෙන්නට ඕනේ. sorry මෙහෙම කම්පා වෙන්නට ඕනේ. දැන් මෙහෙම කම්පා වෙන සමයි මේ වාතලයේ කම්පා වෙනකොට ජලතලයත් මෙහෙම කම්පා වෙන්නට ඕනේ. ඒතර පෘථිවියත් මෙහෙම කම්පා විය යුතු එක පොඩ්ඩක් ඒ ලුකු නිසා මෙහෙම කම්පා වෙනවා කියලා කියන්නේ. එතකොට තමයි පෘථිවි මේ මහා මේ භූමි කම්පා වෙන්නේ. ඒකේ හැටියට මුළු පෘථිවියටම එකපාර භූමි කම්පාවක් වෙනවා. ඒකේ හැටියට ඉතින් ඒකනේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියේදී හැම මහා පෘථිවිය කම්පාවක්. අපිට දැන් අද කාලේ හම් වෙන්නේ පැත්තක කොටසක භූමි කම්පාවක් නෑ. අපි දැන් මුළු පෘථිවියටම භූමි කම්පාවක් යම් ඉෆෙක්ට් එකක් ඇති. නමුත් මම කියන්නේ ලුකුවටම හම් වෙන්නේ නැහැ නේ එහෙම එකක්. අරකේම නේ මුළු පෘථිවියම තමයි කම්පා වෙන්නේ. ඒතර මේ මෙහෙම තමයි. ඒ නිසා මේකේ අර මොකද්ද අර සමහර තැන් අපිට අයින් කරලා ඔබතුමා කියනවා වගේ සමහර තැන් අයින් කරලා මේකේ අද තියෙන එකත් එක්ක සමානකම් පෙන්වන්නට පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවයින් කරන්නට ඕනේ නේද? චක්‍රවාල පර්වතය කියන එක අයින් කරන්නට ඕනේ. පටවි සන්ධාරක ජලය, පටවි ජල සන්ධාරක වාතය, ඉතින් වගේ ගොඩක් ඒවා අයින් කරලා ඒක තියෙන විදිහට අයින් කරලා තමයි ඒක විස්තර කරන්නට වෙන්නේ. ඊට පස්සේ ඉරේ පොතුවිය අතර දුර, ඉරේ ප්‍රමාණය, හඳේ ප්‍රමාණය, ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොකද? අද තියෙන එකත් එක්ක සංසන්දනය කරන්න හදු. ඉතින් වගේ ගොඩාක් ඉවත් කරලා තමයි ඔය කරුණු කිහිපයක් තමයි අපිට ගන්නට තියෙන්නේ. සහ ඊට පස්සේ ඒක දැන් ඊළඟ තවතෙන් අපිට හමුනේ උතුරු කිරි දිවයින සම්බන්ධයෙන් දේශනා හම්බ වෙනවා. ඒ කියන්නේ මොකද යේන උත්තර කුරු රම්මා මහා නේරු සුදස්සනෝ. එතකොට උතුරු කුරු දිවයිනක් ගැන කියනවා රමණීය උතුරු කුරු දිවයිනක්. යේන උත්තර මේ කුේර අධිරාජ කුේර රජුරුවා කියන එක බුදුරජාණන් වහන්සේ රිපීට් කරන භික්ෂුන්ට යේන උත්තර කුරු රම්මා මහා නේරු සුදස්සනෝ. මහා මේරු පර්වතය පේන්නේ රත්රම් පාටට. ඒතර අපිට එන්නේ එක නිල් පැත්තට කියලා තියෙන. ඒතර ඉතින් අපේ නිල අපේ මුහුදු හැම නිල් වෙලා තියෙනවා කියලා කියනවා. ඒතර අරක ස්වර්ණ වර්ණ මහා නේරු සුදස්සනෝ. මනුස්සා තත්ත ජායන්ති අමමා අපරිග්ගහ. ඒකේ ඉන්න මිනිස්සු අමමා, ඒ කියන්නේ මගේ කියලා අල්ල ගැනීමක් නෑ. ඒ කියන්නේ බුද්ධ කාලෙදිම ඉන්නම කියන්නේ අපරිග්ගහ මගේ කියලා අල්ලගෙන, ඒ කියන්නේ කොටින්ම කියනවනම් මගේ බිරිඳ මහත්තයා කියලාත් අල්ල ගැනීමක් නෑ. අමමා අපරිග්ගහ නතේ බීජං පවපන්ති නපි නීයන්ති නංගලා. ඒ කට්ටිය වගා කිරීමක් කරන්නේ නෑ, බීජ වපුරවන්නේත් නෑ. නපේ නතේ බීජා පවපන්ති නපි නීයන්ති නංගලා අකට්ට පාකි මං සාලින් පරිභුංජන්ති මානුසා. ඒ කට්ටිය කුක් කරන්නේ නෑ, ගින්දරෙන් කුක් කරන්නේ නෑ. ඒකට තියෙනවා විශේෂ මැණිකක් වගේ එකක්. ඒක ඒ භාජනයක්, ඒ මැණිකක් හරි මොකද ඒක උඩ තිබ්බට පස්සේ භාජනය. ඒක නිකන් අර ඔය සමහර අය අද කියනවා ඒ පිරමීඩිය වල සමහරට ඒ තාක්ෂණයේ තිබුණාද මොකද්ද කියලා. ඔය මේ සිතනවා අර ප්ලේට් එකක් උඩ ගින්දර නැතුව රත් කරන්න පුළුවන් ඔය පිටසක්වල ජීවීන්ගෙන් ආවා කියලා එහෙම මේකේ කතා කියනවා මහලා තියෙනවා. ඒතර ඒ වගේ මේ මේක කියන්නේ ඒ මැණිකක් බඳු ගලක් තියෙනවා ඒක උඩ තිබ්බට පස්සේ මේක පැන නතේ බීජපවපන අකට්ට පාකි මන්සාලින් පරිභුංජಂತಿ මානුසං අකතං අතු අසුතං සුද්ධං සුගන්ධං තණ්ඩුල් තණ්ඩුලප්පලං තුණ්ඩිකීරේ පචිත්වාන තුණ්ඩිකීරේ පචිත්වාන සචේ බුංජಂತಿ භෝජනං. ඒතර වගේ මේ කට්ටිය මේ මොනවද ඒ පිහින මේ කෑම හදන හැටි කියන කියන්නේ. ඉතින් ওই විදිහට ඒක විස්තරයි. ඊට පස්සේ සහ අටුවාවල එනවා ඒ කට්ටියගේ ආයුර්දේ වර්ෂ 10000 ආයුෂ 10000 ඊට වඩා අඩු වෙන්නේ නැහැ ඒ කට්ටියගේ 10000 අතර වෙන්නට. පරම දීපණී ග්‍රන්ථවල කියනවා වැඩි වෙනකොට වැඩි වෙනවා අපිත් එක්ක, අඩු වෙනකොට 10000 අතර වෙනවා. ඉතින් ওই විදිහට ඒ උතුරු කුරාදී දිවයින් ගත්තම ඉතින් ඒකේ ඇනලයිස් කරාම එතන වෙන අපි ගැටලුයකට අපි අහු වෙනවා. මොකද ඒක කතා කරාම දැන් ඇමරිකාව ආදී නම් කරන්න එපා මේ තියෙන දේශ ටික. ඒතර මේකේ ඒ ලක්ෂණ ටික අපිට හම් වෙන්නේ නැහැ. ඉතින් ඒක බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හමුදුරුවේ උන්වහන්සේගේ තියෙන ඒ ඉතිහාසමය දැනුම ආදී උඩ ඔය හතර නම් කරනවා. මේ අපර ගෝයානේ කියලා කියන්නේ ඒ ගොයුම් දේශෙන් උඩ පැත්ත එහා පැත්තේ අපර ගෝයානේ. දඹදිව කියන්නේ දඹදිව. ඒකත් තියෙනවා මොකද ඊට පස්සේ පූර්ව විදේහ කියන්නේ විදේහ රටෙන් පෙර ප්‍රදේශය. උතුරු කුරු කියන්නේ කුරු රටෙන් උතුරු ප්‍රදේශය කියලා උන්වහන්සේ ඒ ඉන්දියාව ඇතුළේම මේ හතර කඩනවා. ඉතින් උන්වහන්සේගේ මේ
බුද්ධ බෞද්ධ පොතේ බුද්ධ චරිතයේ පොතේ. ඉතින් ওই විදිහට ඉතින් ඒක එක එක විදිහට අර්ථ කතර කෙරෙනවා. නමුත් ඒකේ තියෙන මේක තමයි අපි මම පෞද්ගලිකව ඒක මේවා කියන්නේ ඒක අපි පළවෙනි එක මේක මේ දෙක කම්පැටිබල් නැහැ කියන එක පිළිගන්නට උනා. ඒක තමයි පළවෙනි සිද්ධිය. ඊට පස්සේ අර ඔබතුමා කිව්වා වගේ සමහර ලක්ෂණ වලින් එහෙම ගොඩක් අය උත්සාහවත් වෙනවා. මම ඒක ලොකුවට කරන්න යන්නේ නැහැ. නමුත් ගොඩක් අය උත්සාහවත් වෙනවා. ඒකේ තියෙන සමහර සාධක අද තියෙන ඒවත් එක්ක ගැළපෙන නිසා මේ ඒතර අර ඒක කරනවා නම් ඉතින් අර අර ගොඩාක් ඒවා අයින් කරලා තමයි ඒක අපි වගේ සංසන්දනය කරන්න තියෙන්නේ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි, මම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි.
ඔව් බඳුනේ එතන දැන් අපිට වැදගත් වෙන්නේ ඔබ වහන්සේ කියනා වගේම දැන් ඒ කාලේ අටුවාචාර්යින්ලාගේ දැන් අපේ මේ කාලේ මත වගේම ඒ කාලේ තිබ්බ දැනුමක් ඇතිනේ ඒ කාලවල අටුවාචාර්යින් වහන්සේලා ඔක අර්ථකථන ලියනකොට එතකොට උන්වහන්සේලා ඒ කාලේ දැනුමට සාපේක්ෂව අර්ථකථන දෙන්න පුළුවන් නේ අභයන්තුනේ දැනුත් අපි ඒක එමෙට තේරුම් ගන්න අපිට උන්වහන්සේලා කොහොමද හිතුවේ කියලා සමහරට තේරුම් ගන්න අමාරුයි. නමුත් අපේ අඳුරනේ මේ එතන අර වැදගත් වෙන්නේ ඇබ්ස්ට්‍රැක්ෂන් එක කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2000කට කලින් මේ මෙහෙම මේ වෙලා වෙනසක් තියනවා කියලා ලෝකේ අඳු ගන්නන්නේ මේ පෘථිවි තලය ගත්තත් ඒකේ කම්පැටිබිලිටි එකක් තියෙනවා. දෙවෙනි කම්පේ අඳුරනේ කොහොමද ඒගොල්ලෝ හිතුවේ කියලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අතීතයේ මොනවද හිතුවේ කියලා. ඒක තේරුම් ගන්න ඔබ වහන්සේලාගේ ඒ අධ්‍යයනය වැදගත් වෙනවා සමහර විට අර සූර්ය කේන්ද්‍රවාදී පෘථිවි කේන්ද්‍රවාදී දිනවනේ සූර්ය කේන්ද්‍රවාදී ආව ගොඩක් පහුවෙලා නම් බෑ නේද බන්සියක් විතරනේ. එතකොට දැන් ඔතන අර තියෙන නිකන් අර දඹදිව හරි පෘථිවි කේන්ද්‍රවාදයක් වගේ එකක් නේ. එතකොට ඇතින් ගඳ පේන්නේ. එතකොට ඒ විදිහට කියන එකත් අවුල. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ සාපේක්ෂයිනේ බලන මේ රෙෆරන්ස් පොයින්ට් එක. එතකොට අපේ අම්මුනේ ඔකේ ප්‍රශ්නයක් නෑ මට හිතන්නේ ලොකුවට සමහර විට බන්සි කිව්වා වගේ අපි මේ මිනිස්සුන්ට නොපෙනෙන්න බලගත දෙයක් අපේ ඉදිමත් කියන්නේ මේ ඉදිමතුන්ට පේනවා වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට එකම එකක් එන්නේ ওই DNA ස්ට්‍රක්චර් එක.
හැමෝටම එක පේනවා.
ඔව්. ඔව්. එතකොට මේ පොයින්ට් එක ලොකුවට තියෙන්න පුළුවන් අපේ හඳුන්නේ ඒ කියන්නේ සමහර විට මේ අනිත් පැත්තත් තියෙන්න පුළුවන් වංශ කිව්වා ගැන. මේක අටුවාචාර්යින් වංශලා ඒ කාලේට අනුමනේ දනුව නිර්වචනය ගන්න ඒ කාලේ මිනිසුන්ට තේරෙන්න. ඒ වගේ අපිට සමහර විට අපේ හඳුන්නේ වංශලාට හරි අටුවක් මේ කියන වර්තමානයේද ගලපෙන්න කියන එකත් විකල්පයක් නේද අපේ හඳුන්නේ. ඔයගේ ප්‍රශ්නේදී.
ඔව් එහෙමත් කියනවා.
ඒ කියන්නේ අන්තිම වසරේ ඉවරයි කියලා එකක් නැහැ අපේ හඳුන්නේ. අපි ක්‍රමයක් හදාගෙන තියෙන්නේ
ඒ සමහර සමහර ආචාර්යවරු කියලා තියෙනවා මේ වේදයේ තිබ්බ තොරතුරු තමයි මේ තියෙන්නේ. මොකද වේදයේ ගොඩක් සමානයි මේ තොරතුරු ලෝක විවරණේ. ඉතින් එහෙමත් මත තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුදුමක් වගේ කාලේ තිබිච්ච දැනුම් පද්ධතිය මේක ලිව්වා කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් අර ඉර්ධියට පේන දිවසට පේන කතාවත් එක්ක තමයි ගොඩක් ඕක මෙයා වෙන්නේ. දැන් ඒක මොකක් හරි හැමෝටම ඒක පේනකොට නිකන් ඒක හිතලුවක් නෙවෙයි. මොකද පොතේ දැනුම නැති අයටත් ඒක පේන අවස්ථාවක් එනවනේ. ඒ නිසා ඒක මම වැඩි මේ මාතෘකාවේ යන්නේ නැහැ. මොකද හේතුව ඒක මේ ටිකක් සෙන්සිටිව් මාතෘකාවක් හින්දා. ඉතින් ඔව් ඉතින් ඒ වගේ අපිට අදට ගැළපෙන එකක් ලියනවා කියලා ගොත් තියෙන්න පුළුවන්. නැත්තම් බොහෝ අය අභිඥා උපදවලා බලලා මොකක් හරි ඒකේ කන්ක්ලූෂන් එකට එනවා වගේක් වෙන්න පුළුවන්.
දෙවෙනි ප්‍රශ්නේ අපහුනේ අර ඔබවන්සේ ස්කේලින් ඒ කියන්නේ ලොකු වෙන එක විශාල සතෙක් විශාල කෙනෙක් වෙන එක පොඩි කෙනෙක් වෙන එක එහෙම ස්කේල් එක වෙනස් කරන එකේදී ඒක අපි හඳුන්නේ මේ ඒක මෙහෙම හිතමුකෝ ගමන් දැන් අපි ගමු සත්තුන්ගේ ගත්තොත් අපේ මේ ලෝකේ පෙළින් ඉන්න සත්තු ගත්තොත් ලොකු සත්තු ටිකයි ඉන්නේ ස්කේල් එකෙන් තරමට වැඩි ලොකු සතෙක් නැහැ ඔය මොකද මොදේ අලියට වඩා දැන් පෙළින් සතෙක් නැහැ. එතකොට අපි හඳුන්නේ ඔය ස්කේලින් වල ලිමිට් එකක් තියනවා වගේ නේද අපි හඳුන්නේ. ඒක නිකන් අන්ලිමිටඩ් නෑ වගේ පොඩි වෙනකෙත් ඒ වගේ
ලිමිට් එකක් තියෙනවා.
ප්‍රශ්නයක්
තියෙනවා. හැබැයි ඉතින් ලොකු වෙන ලිමිට් එක ගොඩාක් ලොකුවට කියලා තියෙන. ඒක තියෙන. ඒ ලොකු එක මහා දැවැන්ත ප්‍රමාණයක ලොක් කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. පොඩි වෙන එක තියෙන්නේ අර ඇහි බැමේ සක්මන් කරන එක තමයි තියෙන්නේ.
ඉලකට අපේ අඳුරේ නේද සුපර්මෑන් වගේ يعني ඉන්න ගාන මේදලා විශාල හැකියාවක් තියෙන එක නම් අපිට ධ්‍යාන වලින් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අඳුරේ අර ස්කේලින් ෆැක්ටර් එකේ උඹවන්ස කිව්වාගේ මේ يعني හැමතැනම පටවි ධාතු ඒ කියන්නේ තියනවද එහෙම නැත්නම් කොහොමද අපේ අඳුරේ ඒක වෙන්නේ
ඒක
මාන වෙනවද වටේට
නිවල් වෙනවා කියලා කියන්නේ මේක ලොකු වෙනවා කියලා කියන. ඇත්තට හැමතැනම මේක තියෙනවා. යා 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 හරහ යන්න බෑ ඒක උනේ. පටවියක් තියෙනවා ඒක. සාමාන්‍යයෙන් ඉරිදි කියන්නේ දිබ්බ චක්කේ බලනකොට දිව්‍යාදී සත්වයන්ට දැනෙනවා සාමාන්‍යයෙන්. එහෙම තමයි සාමාන්‍යයෙන් ඉරිදි තියන කියන්නේ දිබ්බ චක්කෝ තියෙන. ඒකට බලනවා හැරලා කියන. ඒ කියන්නේ උදාහරණයකට සාමාන්‍යයෙන් අපි ඉරිදී දිවසින් දිව්‍ය ලෝකවල ගොඩාක් උඩට යන එකටි බලන එක අඩු වෙනවා කියනවා. සාමාන්‍යයෙන් බූමාටු දෙවරු මේ ළඟපාත හැසිරෙන අය එකටි ප්‍රේතයෝ එහෙම එකටි දිහා බලනකොට එකටිය අර අපිට අපේ විෂන් එකට මෙහෙම කළා හැරිලා බලනවා වගේ පේනවා. ඒ කියන්නේ අපිට අවධානයක් දෙනවා ඒ වෙලාවේ. මොකද ඒකට දැනෙනවා කියනවා මේ මේ දිවසින් බලනකොට. ඒකම තමයි ඔය පින් දෙනකොට දැනෙනවා කියලා කියන්නේ. ඒ වගේ එක.
එහෙමද?
ඒ කියන්නේ සම්මන්නේ කර ඒක පවර්ස් තියෙන කවුරු හරි human කෙනෙක් තව human කෙනෙක් වරීට් කරොත් ඒ තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්න පුළුවන් මේ ඒ කියන්නේ ඒ වගේ මොකක් හරි එකක් හියුමන්ස් රට වෙන්න පුළුවන්. ඉතින් මම අහලා තියෙනවා පිටිපස්සෙන් ගිහිල්ලා බෙල්ල බලනකොට මිනිස්සුන්ට දැනෙනවා කියලා එහෙම කතා කියනවා. මම දන්නේ කොච්චර ඒක ඇත්තද කියලා. ඉතින් මේ ඒ වගේ ඉතින් කොහොමත් මිනිස්සුන්ට දැනෙන කෙසේ වෙතත් මම හිතා මිනිස්සුන්ට ඉතින් දිවසින් බලනකොට මිනිස්සුන්ට දැනෙන ඉඩ නම් අඩු ඇති. නමුත් ඒක තියෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙන ඉඳ දැනෙන්න පුළුවන්. ඉතින් මෛත්‍රී වඩන කොටත් අපිට යම් වෙනසක් වෙනවනේ අපේ సంతානවල. ඉතින් අර කට්ටියට කොහොමද දැනනවා කියලා කියන්නේ.
අනිත් ප්‍රශ්න දෙකයිනස දැන් සයිනස දැන් අපි නිකම් හිතලා බලුවොත් දැන් අපේ වටේ හැමතිස්සෙම මම කියන්නේ අපේ වටේ ඉන්නේ නිකම් අර නිකම් අපේ වර්ල්ඩ් එකක් එක්ක ඒ කියන්නේ එක්සිස්ටර් වන සාමාන්‍යම ප්‍රේතයෝ එහෙම එතකොට දැන් ඒගොල්ලෝ හැදිලා තියන්නේ සටල් මැටීරියලිටි එකකින් ඒ කියන්නේ ග්‍රොස් මැටීරියල් එකකින් නෙමෙයි. ඒගොල්ලන්ගේ ඒ හැදිලා තියෙන මැටර් එක ඒ කියන්නේ ඒක මේ මම මේ නිකම් වලට හිතන විදිය කියන්නේ කියන්නේ ඒක දැන් මේ අපි දැන් සයන්ස් වලින් හොයාගෙන තියෙන මැටර් ජාති කීපයක් තියෙනවා නේද හොයාගෙන නැති ඒවත් තියෙනවා. එනි ඉස්සල්ලට වඩා දැන් හොයාගෙන තියෙන ඒවා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් ඔය දෙවියෝ හැදිලා තියෙන මැටීරියල් එක ඊට පස්සේ ඔය ප්‍රේතයෝ එහෙම ඒගොල්ලෝ හැදිලා තියෙන මැටීරියල් එක ඒ කියන්නේ අපි හොයාගත්ත නැති එකක් වෙන්න පුළුවන්. ඒකනේ ඒගොල්ලෝ ගෝචර වෙන්නේ නැත්te ඒ කියන්නේ instruments වලදී එතකොට මේ ඒකට දැන් ඔතන ඔය මේ ලෝක විවරණයේ එකත් ඒ කියන්නේ ඒ මැටීරියලිටි එක කියන්නේ ඔය දැන් හිමාල පර්වතය වුණත් ඒ කියන්නේ ඒකේ තියෙනකට වඩා ඇත්තටම අර ලොකු ප්‍රදේශයන් කියන්නේ ඊට පස්සේ හිමවත් පව් එකක් නෑ අහුවෙන්නේ නෑනේ ඒ කියන්නේ මේ normal humans වල එතකොට මේ ඒව ඔක්කොම ඒ කියන්නේ වෙන subtle මැටීරියලිටි එකක් වෙන්න පුළුවන්.
නෑ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණත් හැපෙන තැන් ටිකක් තියෙනවා. මේ මොකද්ද උත්තර ධ්‍රුවයටයි දක්ෂිණ ධ්‍රුවයටයි ඉර පායන් නැති එක මාසයකට බහින් නැති එක මාස 3කට ඒක ඒක විසර කරගන්න බෑ මේ ක්‍රමයේදී. ඊට පස්සේ සමහර පංච මහා නදී වල තියෙන විස්තරවල පොඩි විසර කරගන්න අමාරු තැන් එනවා අපිට. ඊළඟට ඒ වගේ ඉතින් තැන් කීපයක් තියෙනවා. ඉතින් ඒක සටල් මැටර් එකක් ලෙස කියලම අපිට ඒක එහෙම තමයි කියන්න වෙන්නේ අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒක පිළිගන්නව නම් නමුත් ඊට වඩා ඉතින් මොනවද මේ 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 එහෙම වුණත් අද තියෙන එකත් එක්ක කම්පැටිබල් කරන්න අමාරු ප්‍රශ්න එනවා. ඉතින් දැන් ඉරේ ප්‍රමාණය, හඳේ ප්‍රමාණය, ඉරට දුර, හඳට දුර කියන එක බලුවා. ඒතර යොදුනත් එක්ක ඕන නම් ඒක කම්පැටිබල් දැන්. නමුත් ඉරයි හඳයි අතර දුර යොදුනයිනේ තියෙන්නේ. දැන් අද ඒක ඒක අද ඒක එහෙම නෙවෙයිනේ. දැන් හඳ තියෙන්නේ මේ පෘථුවිය ගාම, ඉර තියෙන්නේ වෙන ගොඩාක් දුර. එතකොට මේකේ හැටියට ඉරයි හඳ අතර පරතරය යොදුනයි තියෙන්නේ. ඒකේ මටීරියල් වයිස් ප්‍රශ්න එකක් තියෙනවා. ඉතින් අර කිව්වත් වගේ ඉතින් සටල් එකක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකෙන් අර සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා එකක් ඒ කියන්නේ එහෙම වුණා කියලා එතනයි මේ විස්තරයයි අද තියෙන එකයි අතර තියෙන ඝට්ටනය සම්පූර්ණයෙන් වහන්න පුළුවන් කියලා මම හිතන්නේ.
ඒ කියන්නේ එක්ස්ට්‍රා එකක් වෙන්න බැරි.
ඉරයි හඳයි අතර පරතරය ප්‍රමාණය සයිස්සක යොදුනයි කියලා කිව්වෝ. දැන් ඕක විසඳන්නේ කොහොමද? ඉර තියෙනවනේ මිලියනයක් මිලියනයක් විශාලයිනේ පෘථිවියට වඩානේ. හඳ කියන එක ගොඩාක් පොඩුයිනේ පෘථිවියට වඩා. එතකොට දැන් මේ 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 මේක විසඳන්නේ කොහොමද අපි? සටල් මැටර් එක. එතකොට ඒ වගේ අර එහෙම නිකන් අර අපිට එහෙම කිව්වට ඔක ඩීප් ගියාම තමයි ඔගේ ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ දන්න කෙනෙක් වශයෙන් මම මේ පොතේ තියෙන එක දන්න කෙනෙක් වශයෙන් මම කියන්නේ ඒකේ ගැඹුරට ගියාම ඉතින් එහෙම අර කම්පැටිබල් කරන්න. ඉතින් පුළුවන් නම් මම ඒක බය නැතුව කියනවා සහ ඒක වර්ණනා කරනවා නේ. එහෙම ඒක වර්ණනා කරන එක අනිවාර්යෙන් ඒක ඉතින් ඒක කම්පැටිබල් වුණා නම් ඉතින් අපි මම නෙවෙයි ඉතින් වෙන ඊට කලින්ම කට්ටිය එනම් මේක ප්‍රකාශ කරලා ලෝකෙට ආයෙ ඉතින් ආයෙ කතා දෙකක් නෑ. ඒක කම්පැටිබල් නම් ඒක කම්පැටිබල් නැතිවීම තමයි මේක ප්‍රකාශ නොකර ඉන්නට හේතුව. ඒකයි ඒක හේතුව. ඒක දන්නයි දන්නවා. ඒක ප්‍රකාශ නොකර ඉන්නට හේතුව සහ ඒක එළියට එන්නේ නැති වෙන්න හේතුව මේ දෙක කම්පැටිබල් නැතිකම. ඒ කම්පැටිබල් කරන්න බැරි මට්ටමටම මේ ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ ડોක්ටරින්ස් දෙකේ වෙනස්කම් දෙක පේනවා. ඉතින් අර මොකද්ද දිවසට පේන එක තමයි එතන තියෙන මේක. ඒතකොට ඒ නමුත් උන්හසරලත් කියාගෙන තියෙන්නේ කොහොමද මේ දෙක කම්පැටිබල් කරන්නේ කියන්නේ. ඒක නෙවෙයි අපි ඔක සංවාදයේ ලොකෝටම දීර්ඝ වෙන එක මට වෙලාවත් ගොඩක් ගිහිල්ලාද මේ ඒ මොකද ඒක ඒක දිවසට පෙනීමත් නෙමෙයි ප්‍රශ්නේ. ඒකට පෙනීමත් නෙමෙයි ප්‍රශ්නේ. නමුත් මේ 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 දෙක හැම කම්පැටිබල් කරන්න පුළුවන් මේ සටල් මැට් එකක් ගෙනල්ලා කම්පැටිබල් කරන්න පුළුවන් මට්ටමක තොරතුරු දෙකක් නෙවෙයි මේ තියෙන්නේ කියන එකයි මට කියන්න ඕනේ. ඒ කියන්නේ ඊට වඩා ලකු පරස්පර තන් එක තමයි මේ ડોක්ටරින්ස් දෙක තියෙන්නේ.
ඉන්නසන්න.
හරි, දරසන්න. ඉන්නසන්න. අවසන් කරා.
දහදාහක් උනතන බෙර ඇසක් වගේ සක්‍ර විමාන තියෙන ජතවති සදින්ලෝ. ඒ කියන්නේ උඩ සානංශ ඒ කියන්නේ දැන් අස් දැන් බොහෝ දෙමට්ටම ඉඳලා 87 යදුන 84 දහසක් උඩයි. ඒ තනිකර මේ ඒ උඩ තමයි සක්‍ර බව තියෙන්නේ නේද සානංශ.
ඒක මෙහෙමයි. ඒක මමත් ඉස්සර හිතන් හිටියේ ඒක පොතේ හැටියට 10000යි වට ප්‍රමාණය කියලා. නමුත් ඒකේ තියෙනවා මේ 84000ක් උසයි 84000ක් පළලයි කියලා. එතකොට ඒකේ හැටියට පේන්නේ මේ මහමේරු උඩ සර්ෆස් එක ඉතා විශාලයි. ඒකෙන් 10000ක තමයි සක්‍ර භවන තියෙන්නේ. එහෙම තමයි පෙන්වෙන්නේ. මොකද නැත්තම් මහමේරුවේ සර්ෆස් එකම උඩ 10000යි කියලා තමයි අපි ඉස්සර හිතන් හිටියේ. නමුත් ඒක පොත් එක තියෙන එක ටීකාවක මේ ඒක 84000ක් පළලයි කියලා. ඉතින් ওই දිවසින් බලන සයිනාසලක් කියන්නේ ඒක සිටි එකක්. තාවතින්සේ කියන්නේ ඒ කියන්නේ තාවතින්සේ සක්‍රයාගේ භවන සිටි එකක්. ඒක දිවස්ලාබි සයිනාසලක් කියන්නේ එහෙමයි ඒක සිටි එකක් ලෙස සයිනාසලට පේනවා කියලා. හැබැයි ඒක ටීකාවේ කියනවා චක්‍රවාල පර්වතය දක්වාම මුළු වර්ල්ඩ් එක පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ සක්‍රයාගේ මේන් සිටි එක තමයි යොදුන් 10000 ප්‍රමාණය. ඒක යොදුන් 10000 තුනක් තියෙනවානේ. අවීචි මහා නරකය. සෝරි ඊට පස්සේ අසුරයන්ගේ භවන සක්‍ර භවන ඔන්නම කීපයක් තියෙනවනේ. හතක් දෙකක් තියෙනවනේ 10000 ඒවා ජම්බුද්වීපේ ඔන්නම කීපයක් තියෙනවා. එතකොට මේ සක්‍ර භවනත් එහෙම එක. ඉතින් සක්‍ර භවන කියලා කියන්නේ සක්‍රයාගේ සිටි එක. නමුත් ලෑන්ඩ් එක ඩිවයින් රෙල්ම් එක ඊට වඩා අර චක්‍රවාල හැම දිව්‍ය බ්‍රහ්ම තලයක්ම චක්‍රවාල පර්වතයේ කෙළවර කොට තමයි පවතින්නේ මේ පරිදි. එහෙම තමයි තියෙන්නේ. හැබැයි අර මේ මහමේරුව උඩ තමයි තියනවා කියලා කියන්නේ සක්‍රයාගේ භවනෝ. එහෙම තමයි තියෙන්නේ. ඒක මේ 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 ඉන්දියන් ෆිලොසොෆියෙම තියෙන එකක්. ඒ කියන්නේ බුදුදහම විතරක් නෙවෙයි ඉන්දියන් ෆිලොසොෆියෙම මම අහලා තියෙන විදිහට මේ සක්‍රයා ඉන්නේ මහමේරු උඩ කියලා තමයි ඒ අදහස් තිබිලා තියෙන්නේ ඉස්සරදම්. එහෙමයි සාරස්.
ත්‍රිකූටය
කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ත්‍රිකූටය කියන්නේ මහමේරු පර්වතය පොල් දැන් යදුන් 80 මම කර සිද්ධාර්ථ මාලාවේ ඉදිරියේ කරයි යෝග සවිස්තරවම ලෝක විවරණේ ගොඩක් ඒක විස්තර කරන දේවල් තියෙනවා. මහමේරු පර්වතය දැන් තියෙනවානේ යදුන් 84000ක් උඩයි. හැබැයි ඒක තියෙන්නේ දැන් සාගරයක් තියෙනවානේ හැමතැනම මේකේ පිරීලා. ඒතකොට ඒ සාගරය තමයි ඒක පිහිටලා තියෙන්නේ. ඒතකොට එයා සාගරයේ ඇතුලේ යදුන් 84000ක් පල්ලෙහැන් තියෙනවා. ඒ කියන්නේ සාගරයේ ගිල්ලා තියෙනවා.
84000ක් වතුර යට 84000ක් වතුරෙන් උඩ නිකන් අර සිලින්ඩරයක් කියලා හිතන්නකෝ හරියට මැදට වෙන්න වතුර පිදලා තියෙන. එතකොට මේ සිලින්ඩරය කියන්නේ සිලින්ඩරාකාර මහා මේරු පර්වතය පිහිටලා තියෙන්නේ පර්වත තුනක් උඩ ගල් ලිප් ගල් තුනක් උඩ ලිපක් තියෙනවා. හරිනේ. එතකොට තමයි ත්‍රිකූටය කියලා කියන්නේ. ත්‍රිකූට කියලා කියන්නේ කූට තුනක්. හරිනේ. එතකොට මේ මහා මේරු උඩ නිකන් හදාගන්න පුළුවන් නේද? මේක උඩ ගල් තුනක් තිබ්බා වගේ. එතන මේ මහා මේරුව නේද? එතකොට ඒකේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඒකේ ඇතුලේ තමයි අසුරයන්ගේ භවන හැදෙන්නේ. අසුරයන්ගේ භවන. ඉතින් එතකොට අර කලින් හිටපු චක්‍ර එතනත් යොදුන් 10 10 කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි අර අදහසේ ඉන්නේ ඉස්සරද මේ යොදුන් 10 10 මේකේ වට ප්‍රමාණයේ චක්‍ර මේ මහමේරුවේ. මොකද යටත් තියෙන විමානයේ යොදුන් 10 10 උඩත් තියෙන විමානයේ යොදුන් 10 10 කියලා තමයි කියලා තියෙන්නේ. නමුත් ඉතින් අර පොතක මම දැකලා තියෙනවා ඒක 84000ක් පළලයි කියලා. ඒතර මෙහෙම 84000 80000 නම් ලොකු එකක්. ඒතර ඒක බෙරක් එක මෙහෙම එකක් එන්නේ. ඒතර ඉතින් එහෙම වුණාම එනම් ඒ ත්‍රිකූටයේ ඇතුලේ අසුරයන්ගේ භවනත් යොදුන් 10000ක ප්‍රමාණයේ තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒතර මේක ඇස්නේ අසුර භවන තියනවා කියලා කියන්නේ. ඒතර දැන් ඔය දැන් කතාවම ගත්තොත් එහෙම ඒතකොට ඒ කොස්මොලොජි විස්තර කරොත් දැන් අහලා තියෙනවානේ අසුරයෝන්ව පැන්නුවා කියලා තාවතින්ස භවණෙන් එහෙම අහලා තියෙනවානේ. ඒතකොට ඒ වෙන්නේ මේ කට්ටියව මේ මහා මේරු පර්වතයෙන් පල්ලෙහාට දාන්නේ. ඒකයි වෙන්නේ. අසුරයන්. ඒ කට්ටිය බීලා ඉන්නකොට ඒ කට්ටිය එතනින් පල්ලෙහාට දානවා. ඒ කට්ටිය වැටෙනවා ඊට පස්සේ මහා මුහුදට. හරිනේ. ඒතකොට ඒතකොට තමයි ඒ කට්ටිය දිව්‍ය තාවතින්ස භවණේ තමයි ඒ කට්ටියගේ ප්‍රතිසන්දිය. ඒ කට්ටිය එළවනවා භවණේ. දිවෙමානේ. එතකොට යමුත් ඒකට පින තියෙන නිසා අසුර භවන මේ ත්‍රිකූට පර්වතයේ මැද හැදෙනවා. සිම්බලි වෘක්ෂයක් තියෙනවා එතන ඇතුලේ. ඉතින් ඒ කට්ටිය ඒකේ වාසය කරනවා. එතකොට තමයි මේ අසුරයෝ මේ මුහුදට කැමති කියලා කියන්නේ. මොකද හේතුව ඒ කට්ටියගේ වතුර දින අර මම දැකලා තියෙනවා එකක් යනවා ෆිල්ම් ඇක්වා මෑන් දොන්නොම කියලා. අර වතුර යට ඉන්න මිනිහෙක් මම එහෙම වර්ල්ඩ් එකක් ගැන ඔය දේනවා මම දැකලා තියෙනවා මේ යනවා මේ එක එක කෑලි හැම විටම ඒ ඒ ඇක්වාමෑන් කියන්නේ ඒ ඒ ඒක ඇතුලේ ඒ ඒ වතුර ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒ වගේ මම කියන්නේ එහෙම සමාජ කරනවානේ අසුරයෝ එක. නමුත් අර ඒ ඒ ඒ කට්ටි ඉන්නේ ඒ වතුර ප්‍රදේශයක. ඉතින් ඒ නිසා මේකට නිතරම මුහුදත් එක්ක තමයි සම්බන්ධ. ඒ නිසා තමයි මුහුදට කැමති. පහරාද සූත්‍රයේ හැම වෙන්නේ මේ විදිහට. පහරාද අසුරයා කියන මම මුහුදට කැමති කියලා. ඒ මොකද ඒ අසුරය මුහුද ඇසුරු කරන්නේ. ඒතර මුහුදේ තියෙන නිදාන දකින්නවා සත්තු දකින්නවා මත්ස්‍යෝ දකින්නවා. ආ ඒක ඇතුලේ තමයි කට්ටිය. මොකද ත්‍රිකූට ඒ කට්ටිය මුහුදෙන් වට වෙච්ච එකක්. ඒක ඇතුලේ වතුර තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මට ඒක එහෙම මතක නැහැ ඒ තොරතුර. නමුත් පොළොවේ මුහුදේ මේ අතුන උඩ තමයි ඕක ඇතුලේ තමයි ඕක තියෙන්නේ. ඒතර 84000ක් යොදුන් මේක ගැඹුරුයි. එතනට කියන සාගරයේ සීදන්ත සාගරය. මොකද මේ මහා මේරු පර්වතයේ තිබුණාට ඒක වටේ කඳු වලලු 7ක් යනවා. ඒ කඳු වලලු 7 එන්න පර්වත මෙහෙම අඩුවේගෙන යන්නේ. ඊළඟ එක 80 2000 42000යි. ඊළඟ එක 21000යි. ඔහොම යන්නේ. ඔය යුගන්ධර පර්වතය කියලා තියෙනවා. යුගන්ධර මට මතකයි දෙවෙනි එක යුගන්ධර පර්වතේ. එතකොට අර සූර්යා උදා වෙන්නේ යුගන්ධර පර්වතයෙන් කියලා කියන්නේ. එතකොට යුගන්ධර මොකද හේතුව යුගන්ධර පර්වතය 42000යි උස. 42000ක් වතුර. එතකොට මේ මොකද මෙහෙම තියෙන්නේ මේක ස්ටීප් එක. එතකොට යොදුන් 40000ක් උඩ යුගන්ධර පර්වතයක් මේ වටේට තියෙනවා. එතකොට සූර්යා මේ කැරකෙනකොට යුගන්ධර පර්වතයෙන් මතුවෙනවා වගේ තමයි දුරින්දර කියන්නේ යම් කෙනෙක්ට ඒක ඉදිරියට ගිහිලා බැලුවොත් පේන්නේ. ඉතින් ඒ නිසා තමයි යුගන්ධර පර්වතය කියන කතාව ඇහලා තිනේ ඔය ධර්ම එනවා. යුගන්ධර පර්වතයෙන් උදා වෙන සූර්යා හරි මකර හිම එකක් එනවා. ඉතින් ওই විදිහට ඔකේ ලොකු කොස්මොලොජි කතාවක් තියෙනවා. ඉතින් හරි රසවත් ඒ කතාව. ඉතින් ඒක විස්තර කරන්න ගියොත් ඉතින් ලොකු වෙලාවක් යන කතාවක්. මම අර සිද්ධාන්ත මේ පාඩමේදී ඒකට අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. සිද්ධාන්ත පාඩමේ ඒක මම ගොඩක් දවස් අරන් විස්තර කරයි ඉස්සරහට. එදාට සම්බන්ධ වෙන්නේ ඒවට දැනගන්න පුළුවන් තොරතුරු.
එහෙම සම්ප්‍රමාණකේ අර මේ අසුර මේ ඒ භවනේ වතුර නැහැ කියලා තමයි කියන්නේ. සමහර ජලයේ අවසන් වෙන්නේ මහමෙල් පර්වතයේ අර අවසන් කොටසේ.
මම හිතන්නේ
ඒක බොහොම සිබැදී කරපුවා. අපේ අතර වතුර නැහැ කියලා තමයි සමහර.
ආ ඒක වෙන්න ඕනේ.
එහෙම. බොහොම පිං. ඒතර නාග මේ භවනවල ඒ කියන්නේ සාංශීට උඩ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වතුර
ඔව් ඔව් ඒක ඉතින් වතුරේ නාග භවනය කියන්නේ ඒ කට්ටිය වතුරේ තමයි ඉන්නවා කියලා දැකලා. නමුත් භවනවල් ඇතුලේ මොකද නාග භවනවල් මම දන්න තරමින් කීපයක් තියෙනවා. ඒ කියන්නේ එකම තැනක විතරකට වඩා මම හිතන්නේ එකක තැන්වලින් නෑ එකක තැන්වලින් ඉන්ටර්වෙන් කළා නාග භවන. නාග භවන එකයි ඇත්තේ එකක තැන් ඉන්ටර්වෙන් පා. ඒතර ඒකේ ඒත් මම දන්නේ වතුර ඒකේ නෑ. වතුරේ සෝක් වෙලා තියෙනවද නැත්නම් ඒකෙත් හිස්ද කියන මම ඒක හරියටම දන්නේ නෑ. ඒක බලන්න. හරි එහෙනම් අපි අද අවසන් කරමු. පැය දෙකකට අධික කාලයක් ගියා. ඉතින් අද චිත්ත සික්ඛා පුණ්‍යානුමෝදනාව අද වෙන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි දිලු දිසානායක මෙතනිය සනත් වීරසිංහ මහත්මා, සුනිල් යකුපිටිය මහත්මා, ඉන්ද්‍රා ජයකුඩි සහ උමයංගනා ජයතිලක මෙතනිය, තාරක විතානගේ මහත්මා, කුෂානි පෙරේරා මහත්මිය, ලක්ෂ්මන් පෙරේරා මහත්මා, ශාන්ති කරන්දන ශාන්ති කරන්දන මහත්මිය, දොස්තර දුෂ්ශන්ති තිලකවර්ධන මෙතනිය සහ දමිත් කහව මහත්මා, රම්‍යාවපාත මෙතනිය, දෙවිනි වනිගාරච්චි මෙතනිය, අමින්තා නිකලස් මෙතනිය කියන අයත් ඔස්ට්‍රේලියාවෙන් සහ සම්බන්ධ වෙලා තියෙනවා. ලංකාවෙන් කුමුදුනී ගුණසේකර මහත්මිය, අශෝක විජේසිංහ මහත්මා, දොස්තර ජයන්ත පද්මිනී මහත්මිය, වරුණී පෙරේරා මහත්මිය, ගයානී චන්දිමා මහත්මිය, අනෝජා ජයසූරිය මහත්මිය යන අය ලංකාවෙන් සම්බන්ධ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් දිලූෂි තල්ගහවත්ත මෙතනියත්, කොරියාවෙන් නයනා දිල්රුක්ෂි කියන අයත් සහ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ හැමදිනාගේම දායකත්ව අනුග්‍රහ මැදේ තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා හැම දිනාටම, බොහෝ දිනාට ධර්මඥාන ලබා ගන්නට මේ කරන ධර්ම දානමේ කුසලය, විශේෂයෙන් ධර්මඥාන මේ අපි කතා කරන භාවනාඥාන දිනු කර ගන්නට උපකාරයක් වේවා. විදර්ශනා සමත භාවනා දිනු කරගෙන ප්‍රාර්ථනීය බෝධි වරින් නැසිවෙනින් සැනසෙන සහ විශේෂයෙන් සසර වසනාතුරාවට කිසිදු විටකත් මිත්‍යා දෘෂ්ටියකට නොවැටි සම්මා දිට්ඨියෙන් පිහිටා කටයුතු කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ වැඩසටහන් මාලාව දැන් අපි මම හිතන අවුරුද්දක් කීපයක් විතර දිගටම කරගෙන ආවා. ඉතින් ඒ සියලු කටයුතු උනන්දුවෙන් සිද්ධ කරන අපේ දිලු දිසානායක මෙතනියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී තව දවස් ඉදිරියට මේ ශාසනික සේවයන් සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ වගේම අපේ පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කරන අපේ ප්‍රසාද් මහත්මා, නිකේෂ් මහත්මා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙලා දුකටපත් වූ දුකෙන් අත මිදී සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසෙත්වා. දෙවියෝද මෙලව ආත්මාරක්ෂක ලෝකපාලක මෙව සෙනසුරට අධිගෘහිත දිව්‍ය රාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිවිමේ ආජු වර්ණ සබ බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කර දෙවියෝද නිවනින්ම සැනසෙත්වා. ධර්ම ශ්‍රවණය කර හැම සිරු දිනාටම මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන විශේෂයෙන් ධර්මඥාන භාවනාඥාන දිනුව කරගන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්කන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛචා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු සත්තු.